ඇතුනි කවුරුත් සාධකාරයක් දෙන්න. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පින්වත්නි, පසුගිය සෙනසුරාදා මේ පින්වතුන් මේ අරමුතාව මේ පුණ්‍ය භූමිය විතාව එදා ඉඳන් අද මේ වෙනතුරු නොයෙකුත් දේවල් අහලා දැනගත්තා. මෙතෙන්දී අපි මේ මාර්ග ඵලයක් ලබන්නට උපකාර වන්නා වූ මේ තමන්ගේ හිතේ උපත ලබන වර්තමාන මොහොතේ උපත ලබන රාග ද්වේෂ මෝහ අතීතයේ උපත ලැබුවා දැන් අපිට කරන්න දෙයක් නැහැ. කාටවත් කරන්න දෙයක් නැහැ. තමන්ටත් බෑ, මටත් බෑ, වෙන කිසි කෙනෙකුට විශ්වකර්මයකටත් බෑ. අතීතයේ උපත ලැබුවේවා දැන් අතීතයට ගිහිල්ලා. නූපන්නේවත් අනාගතයේ. නමුත් වර්තමාන මොහොතේ උපත ලබන රාගය, ද්වේෂය, මෝහය. ඒ කියන්නේ තණ්හා අනුසය උපදින්නේ ප්‍රිය දේට ඇලීම කියන රාගය නිසා. පටිඝා අනුසය උපදින්නේ අප්‍රිය දේට ගැටීම කියන දෙවෙනි වේසය නිසා. අවිද්‍යා අනුසය උපදින්නේ වැරදිසේ මැනලා මානෙන් කටයුතු කළ මෝහය ඇතිවෙන මෝහා වෙන නිසා. එනිසා මේ වර්තමාන මොහොතේ තමා මේ අනුසය උපදින්නේ. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ වර්තමාන මොහොතේ උපදින අනුසය අපි සුළු කලක් හෝ ප්‍රමාද කළොත් අර එත්තේසං උපජ්ජමානා උපජ්ජති එත්තේසං පහ්‍යමානා පහ්‍යති එත්තේසං නිරුජ්ජමානා නිරුජ්ජති කියන තත්ත්වය සාක්ෂාත් වෙන්නේ නැහැ. පූර්ණය වෙන්නේ නැහැ. එහෙම වුණොත් විනාඩි කීපයක් හරි ගියොත් ඔය අතර එවිට මේ තණ්හානුසය, පටිඝානුසය, අවිද්‍යානුසය අලුතෙන් උපද ලැබෙනවා. උපද ලැබුණොත් ඒකට අර විඥානාහාර ලැබෙනවා. මනෝ සංචේතන ආහාර, පස්ස ආහාර, කබලින්කාර ආහාර ලැබෙනවා. විඥාණයට පැහැත්ම පාත්වගෙන යන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ භාවනා කියන්නේ භාවිතයට ගැනීම. මොකද්ද මේ භාවිතයට ගැනීම? භව උද්දුරා දැමීමට උපකාරක ක්‍රියාකාරකම් තේරුම් අරගෙන භාවිතයට ගැනීමයි භාවනාව කියන්නේ. භව උදුරා දමන්නේ නැත්නම් එතෙන්දී බුද්ධ ශාසනයක් නැහැ. භව උදුරා දමීමට උපකාර වන අනුශාසනාව තමයි බුද්ධ ශාසන කියන්නේ. ඒක නිසා මේ දවස් හතර තුල මේ පින්වතුන්ට මේ දැනුවත් කළේ පාරක් පිළිවෙතක් මාර්ගයක් මෙතෙක් නොදුටු නොදැක්ක තේරුම් නොගත් භාවිතයේ නොතිබූ පාරක් පිළිවෙතක් ප්‍රතිපදාවක් විවෘත කරලා දුන්නා. ඒ සඳහා තමා මේ දවස් හත අපි වැය කළේ. එනිසා ප්‍රශ්න කීපයකට උත්තර සපයා දෙන්න තමා මේ සියලුම සූත්‍ර ධර්ම දේශනා කළේ, මේ බොහෝ ධර්ම සාකච්ඡා කළේ, කරුණු කාරණා දැනගත්තේ තේරුම් ගත්තේ. එනිසා මේ ප්‍රශ්න භාවනාව යනු කුමක්ද, භාවනා කළ යුත්තේ කුමටද කොහොමද, භාවනා කිරීමෙන් සාක්ෂාත් කරගත යුත්තේ ඉෂ්ට සිද්ධ කරගත යුත්තේ කුමක්ද, ඒ සඳහා අනුගමනය කළ යුතු නිවැරදි බුද්ධ භාවනාව කුමක්ද, මේ ප්‍රශ්න පහට තමා මේ දවස් හත තුළ සියලුම දෙනා සවන් දුන්නේ. ඉතින් ඒක නිසා මම හිතනවා දැන් භාවනාව කියන්නේ මොකද්ද කියලා දන්නවා. භාවනාව කියන්නේ මේ යහපත් දේ දැනගෙන යහපත් සඳහා භාවිතයට ගත යුතු දේ භාවිතා කිරීමත්, අයහපතක් සිදුවෙන දේ බැහැර කිරීමත් ප්‍රහාණය කිරීමත් ඉවත් කිරීමත්. මේ යහපත අයහපත සුගතින් දුක්ගතින් කියලා බොහෝ සූත්‍රවල ඉගෙන ගත්තා. තමන්ටත් යහපත් වෙන්න ඕන, අනුන්ටත් යහපත් වෙන්න ඕන. ඒ වගේම මේ යහපත අයහපත කියන්නේ මේ ප්‍රිය අප්‍රිය නෙමෙයි. ප්‍රිය අප්‍රිය කියන එක තමන්ගේ මිම්මක්. නමුත් බුදුහාමුදුරුව ඒ වෙනුවට හදලා දුන්න අලුත් මිම්ම යහපත අයහපත සුව අසුව හේතුඵල ධර්මයට බහා ගලපා බලාම තීරණයක් ගත යුතුයි. හේතුව යහපත් වෙන්නේ තමන්ටත් ප්‍රතිඵලය යහපත් නම් අනුන්ටත් ඒ හේතුව ක්‍රියාත්මක කිරීම නිසා යහපත් ඵලයක් ප්‍රතිඵලයක් උරුම වෙනවනේ. ඉතින් ඒක නිසා මනුස්සයෙක් හැටියට මනසක් තියෙන කෙනෙක් හැටියට මේ ධර්මය දැනගත්තට පස්සේ තමන් කල්පනා කරගන්න ඕනේ එදිනෙදා තමන් කරන කියන හිතන මේ බොහෝ දේවල් වචන ක්‍රියාකාරකම් විශේෂයෙන්ම සිතුවිලි චිත්ත වීති දිගේ මෙනෙහි කිරීම. මේ සියලුම දේ තමන්ටත් යහපත් වෙනවනම් අනුන්ටත් යහපත් වෙනවනම් ඒක කර්මයක් වෙන්නේ නැහැ, ඒක ධර්මයක් වෙනවා. එනිසා මේ කම්ම අන්ත කරන්න, කම්ම උට්ටාන කරන්න, කම්මක්කය කරන්න, කම්ම නොඋපදවාම අනුපාද නිරෝධයෙන් සමුදය නිරෝධ කරන්න තේරුම් ගත යුතුයි. ඉතින් ඒ නිසා යම්කිසි කෙනෙක් මේ කම්ම සහ ධම්ම කියන මාගදී භාෂාවේ වචන දෙක නිවැරදිව අට ධර්ම නිරුක්ති තේරුම් ගත්තේ නැත්නම් ඒ පුද්ගලයාට ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා පින්වතුනි මේ ප්‍රශ්න පහට උත්තර මම හිතනවා දැන් සියලු දෙනාටම මේ සතිය තුළ අහගන්න, දැනගන්න, තේරුම් ගන්න ලැබුණා. ඒ අනුව මේක කටපාඩම් කරගන්න හෝ ලියාගන්න හෝ ඔය ත්‍රිපිටක පොත් සියල්ල පාඩම් කරගන්න හෝ දෙයක් නෙමෙයි. මේ තමන් හොඳට අවධානයෙන් ඉන්න ඕන දොරවල් හයක් තියෙන්නේ. දොරවල් හයේම පාලකයා තමන්. ඔය දොරවල් හය අර පෘථග්ජන පුද්ගලයෙක් හැටියට අසුතවත් තමන් තුළම ජීවත් වෙන විඤ්ඤාණයකට පාලනය බාර දීලා තිබුණා. ඒ විඤ්ඤාණය මේ දුර්වල අය ආයතන හැටියට පාවිච්චි කළා තමන්ට කුණු ආහාර කිලුටු ආහාර ලබා ගන්න එකතු කර ගන්න. දැන් මේ දුර්වල අය තමන්ගේ පාලනයට අරගෙන විඥානයේ පාලනයෙන් අයින් කළා තමන්ගේ මනසේ පාලනයෙන් පාවිච්චි කරනකොට අර පඤ්ඤාපනාය කියන தත්වය උදා වේ. ඒ අනුව මේ කුණු එකතු කිරීම නවත්තන්න පුළුවන්. යම් කිසි කෙනෙක් රාගයෙන් ප්‍රියදේට ඇලෙනවා නම් එකතු කරගන්නේ කුණු පංචස්කන්ධයමයි. ඒක බරක් වෙනවා එකතු කරපු මොහොතේ ඉඳන්. ඒක බරක් බයක් බැම්මක්. හැබැයි ඒක බලයක් කියලා හිතනවා, පේනවා, දකිනවා. ඒක වැරදි. ඒක බලයක් කියලා හිතුවට ඒක බරක් වෙනවා, බයක් වෙනවා, බැම්මක් වෙනවා. ඒ නිසා මේ කුණු කොට එකතු කරගන්නේ අර විඥානයේ පැවැත්ම පවත්වාගෙන යන ආහාර ලබා ගන්න. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ අනුව තම තමන්ට පුළුවන්කම තියෙනවා මේ ඔය ඇහැකනනාසය කියන මේ හය තමන්ගේ පාලනයට අරගෙන ඉන්ද්‍රයන් හයක් හැටියට පාවිච්චි කරනකොට අර සංකාර කිරීම සංචේතන පැවැත්වීම වැරදි චිත්ත වීති දිගේ අර කාම විතක්ක විචාර ව්‍යාපාද විතක්ක විචාර විහිංසා විතක්ක විචාර කිරීම නවතිනවා. ඒ අනුව මෙනෙහි කළ යුතු දහම් මෙනෙහි කරනවා, මෙනෙහි නොකළ යුතු දහම් මෙනෙහි නොකරන තත්ත්වයට ඒත් ආනපාන දුවතාවය තේරුම් ගන්නවා. ඒ අනුව තමයි සෑම කෙනෙකුටම පුළුවන්කම ලැබෙන්නේ මේ තමන්ගේ නිවන් මඟ සාක්ෂාත් කරගන්නට උපකාර වන ආනපාන සති සමාධිය බුද්ධ භාවනාවක් හැටියට සති භාවනාවක් හැටියට පාවිච්චි කරන්න, පරිහරණය කරන්න. ඒක නිසා මේ ආනපාන කියන වචනේ හොඳට නිවැරදිව තේරුම් ගත යුතුයි. ආන කියන්නේ මගධී භාෂාවේ එවැගේම සිංහල භාෂාවේ වචනයක්. ආනයනේ කියන වචනේ තියෙනවා. ආන කියන්නේ එකයි. අස කියන්නේ ආන කියන එකට සමාන ක්‍රියාකාරකම. ක්‍රියාකාරකම කරනකොට අස්ස පස්ස වෙන්නේ. අර ඒක ක්‍රියාකාරකම ආනපාන කියලා බොහෝ දුරට මගධී භාෂාවේ ආනපාන සති සමාධිය කියලා විග්‍රහ කරලා තියෙනවා. යමක් ඇතුළට ගන්නවා නම් ඒක ආන, යමක් පිට කරනවා නම් ඒක පස්ස. අර ඇතුළට ගන්න කරන ක්‍රියාකාරකම් අස්ස, පිට කරන්න කරන ක්‍රියාකාරකම් පස්ස. මේක නිසයි මේ ආනපාන අස්ස පස්ස කියන වචන දෙකක් මේකට විග්‍රහ කළේ. ඉතින් ඒක නිසා අර හුස්ම ගැනීම පිට කිරීමත් ආනපාන ප්‍රාණයාම ක්‍රමයක්. අපිට හුස්ම ගැනීම පිට කිරීම නවත්තන්න හෝ ඒක දිහා බලාගෙන හිටියත් නොහිටියත් හුස්ම ගන්න වෙනවා. ඒක නවත්තන්න කාටවත් පුළුවන්කමක් නැහැ. දිග හුස්ම කෙටි හුස්ම ගන්නත් පුළුවන්. ඒකනුත් වැඩක් වෙන්නේ නැහැ. මේ හුස්ම ගැනීම නිසා හුස්ම ගැනීම කෙරෙහි හුස්ම රැල්ල කෙරෙහි අවධානයෙන් බලා හිටීම නිසා අපිට අර වැරදි කුණුමුල් කෙලෙස්මුල් රාගමුල ද්වේෂමුල මෝහමුල එමුණනම් කාම විතක්ක විචාර ව්‍යාපාද විතක්ක විචාර විහිංසා විතක්ක විචාර කිසිසේත්ම නවත්තන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපි හරියටම මේ කාම විතක්ක විචාර ව්‍යාපාද විතක්ක විචාර විහිංසා විතක්ක විචාර තේරුම් ගත්තනම් ඒවා ආනපාන කළ යුතුයි කියලා තේරුම් ගත්තනම් ඒ කාම විතක්ක විචාර එනකොටම අර මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සවිතක්ක සවිචාර පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා විතක්ක විචාර අතර දාලා සවිතක්ක සවිචාර පාවිච්චි කරන්න පුළුවන් නම් ඒ සඳහා යම් දැනුමක් අවශ්‍යයි. අර පජානාති කියන தত্ত্বය තමා තුළින් තමන් දැක ගන්න ඕන. ඒ අනුව කටයුතු කරන්නට ඕනෑම කෙනෙකුට ශක්තියක් හැකියාවක් තමන්ටම ලැබෙනවා. තමා තුළින්මයි මේ ශක්තිය හැකියාව මතු කරගත යුත්තේ යුතුවන්නේ. මේක කායින්වත් ඉල්ලල ලබාගන්න පුළුවන් දෙයක් නෙමේ. දෙවියෙකුට බ්‍රහ්මයෙකුට අම්මට තාත්තට ස්වාමිපුරුෂයාට භාර්යාවට දරුවන්ට මේක තමන්ට ලබා දෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමාගේම ශක්තියක් හැකියාවක් තමා තුළින්ම තමාගේම යහපත සඳහා තමාගේම නිවීම සඳහා විමුක්තිය සඳහා විදී නිදහස් වීම සඳහා මේ හැකියාව ශක්තිය තමන් තුළ තියෙනවා. මේක යටපත් වෙලා තියෙන, මේක වැහිලා තියෙන. ඉතින් ඒක නිසා මේක කාගෙන්වත් පිට පුද්ගලයෙක්ගෙන් දෙවියෙක්ගෙන් විශ්වකර්මයෙකුගෙන් බලවේගකින් ඉල්ලලා යාඥා කරලා පතලා ප්‍රාර්ථනා කරලා ලබන්න පුළුවන් දෙයක් නොවන බව පැහැදිලිව තේරුම් ගත යුතුයි. මේ තමන් අඥාන වෙන්නේ, මොට්ට වෙන්නේ, මේ ගැන හිතන්න බැරි වෙන්නේ අර අසුතවත් පොතු ජනිත කරන පොතු ජනික තත්ත්වයෙන් ක්‍රියා කරන්න පුරුද්දක් පුහුණුවක් අතීතයේ තිබුණු නිසායි. එනිසා මේ තමන්ගේ මනස මොට්ට කරගත්තේ, එහෙමනම් අර මෝහ තත්ත්වයෙන් මෝහ කරගත්තේ, දුප්පඤ්ඤ සත්වයට පත් කරගත්තේ, මේ කියන දේ නිවැරදිව තේරුම් ගන්නට බැරි තත්ත්වයට බාල කරගත්තේ, අර බාලෝ ගිලානෝ ආබාධෝ දුක්ඛිතෝ කියන තත්ත්වයට පත් කරගත්තේ තමන්ගෙම වැරදි පුරුද්දක් එහෙමනම් භාවිතයක් තිබුණ නිසායි. මේ භාවිතය වෙන කාටවත් පිරිසිදු කරලා දෙන්න බෑ. මේ අහලා දැනගත්ත ධර්මය අනුව තමන්ම මේ වැරදි භාවිතය ඉවත් කරලා යහපත් භාවිතයක් අලුතෙන් පුරුදු කරගත යුතුයි. ඒක තමයි භාවනාව. මේක හොඳට තේරුම් ගත්තේ නැත්නම් අපිට කාට හරි තරහක් ආවම ඒ තරහ දිගින් දිගටම තරහ දිගේ රවුම් ගහලා ඒ තරහෙන් අනික් පුද්ගලයාට කොනිටලා රිදවලා මොනාරි ශාපයක් කරලා වෛරයක් කරලා පලි ගහලා යටපත් කරලා කෑ ගහලා බිරිහන් දීලා මරලා තෝණි දීලා අර තරහ දිගේ කටයුතු කිරීම අර මෝඩ පෘථග්ජන අසුතවත් පුද්ගලයාට ලොකු ආස්වාදයක්. නමුත් ඒක නිසා ඒ පුද්ගලයා තුළ ඇතිවන කිලුටු බව, කෙලෙස් බව, අර ලේ ධාතුව කිලුටු වෙන බව, වාපිච්චම් තුනම විසම වෙන බව ඒ පුද්ගලයා දන්නේ නැහැ. ඒකයි අඥානකම. ඒ නිසා අර තරහ එන වෙලාවට ඒ තරහ දිගේ රවුම් ගහලා ඒ තරහ උපරිම මට්ටමට ගේන්න, අනිකාගෙන් පලිගන්න, ශාප කරන්න, කෝප වෙන්න කැමැත්තක් තියෙනවා. නමුත් ඒක නිසා ඒ මොහොතේ පටන් මේ විශ්වය තුළට තමන් විසකිරණ නිකුත් කළ නිසා ඒක ක්ෂණික කෝපයක් හැටියට තමන්ට එවලෙම පළ විපාක දෙනවා වගේ ඒ තමන් විශ්වයට නිකුත් කරපු විසකිරණ කල්ප කාලාන්තරයක් යනකම් තමන්ට ආපහු ඒ විසකිරණ අයහපත් පල ලෙස අපල ආකාරයට ආපහු එනවා. ඒ වගේමයි ඒ තරහක් වෛරයක් ක්‍රෝධයක් හිතට ආපු වෙලාවේ තමන්ට පුළුවන් නම් කොයි විදියෙන් හරි ඒ වෙනුවට මෛත්‍රී කරලා මෙත්සිතක් සත්‍යක්‍රියාවක් විශ්වයට නිකුත් කරන්න ඒ මොහොතෙම අරක අනිත් පැත්ත හරවලා අනතිවත්ත නට්ටේන ආකාරයට භාවිතයට ගන්න පුළුවන්කම තියෙනවා. ඒකයි අනතිවත්ත නට්ටේන භාවනා කියන්නේ. ඉතින් මේක තමන්ටත් යහපත් අජ්ජත්තාවා, අනුන්ටත් යහපත් බහිද්ධාවා. ඒ අනුව මේ ක්‍රියාකාරකම තමන්ගේ නිවනටත් උපකාර වෙනවා, අනුන්ගේ නිවනටත් උපකාර කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා මේක බොහොම යහපත් ක්‍රියාවක්. මේක තමා භාවනාව කියලා, බුද්ධ භාවනාව. බව උදුරා දමන්නට උපකාරක වෙන්නේ නැත්නම් ඒක බුද්ධ භාවනාවක් නෙමෙයි. මේක හොඳටම කල්පනා කරගන්න ඕන. මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු උතුම් බුද්ධ ධර්මය කල්යත්ම ක්‍රමානුකූලව ඔය අටුවාකාරයෝ නොයෙකුත් අය මේක භාවිතා කරද්දි එයට ඒ ධර්ම අවබෝධයක් යථාභූත ඥානයක් නොතිබූ නිසා බොහෝ ක්‍රියාකාරකම් ක්‍රියාපද බුදුහාමුදුරුවෝ දේශනා කරපු නාමපද හැටියට භාවිතා කළා. කරන්න පටන් ගත්තා. ඉතින් ඒක නිසා තමයි බුද්ධාගමක් හැදුනේ. මේක හොඳට තේරුම් ගන්න ඕන. බුද්ධ කියන වචනේ බුදුහාමුදුරන්ට එදා ජීවමාන කාලේ හෝ ඊට අවුරුදු 200-250ක් යනකම් එහෙම නමක් තිබුණේ නැහැ. බුද්ධ කියන ශක්තිය තිබුණා. බුද්ධ කියන නම භාවිතයේ ක්‍රියාකාරකමක් හැටියට තිබුණා. හැබැයි නාමයක් නෙමෙයි, පුද්ගලයෙකුට නමක් නෙමෙයි. ඒ නිසා ලෞතරා බුද්ධ, පච්චේක බුද්ධ, අරහත් බුද්ධ කවුරු බව උදුරා දැමු උතුමන්. බව උදුරා දමන්නට කරන ක්‍රියාකාරකම බුද්ධ ඥාන, බුද්ධ ශක්ති, බුද්ධ ධර්මය මේ ආකාර හැටියට සියලු දේ එදා මුල් කාලේ පාවිච්චි කළා. නමුත් පස්සේ ක්‍රමානුකූලව මේක තේරුමක් ගන්න බැරි වුණාම මේ බොහෝ පද නාම පද වුණා, අර ක්‍රියාපද. ඒ නිසා තමයි බුදු සරණයි, ධම් සරණයි, සංඝ සරණයි කිය කියා බොහෝ මිනිසු වැරදි ආකාරයට ඒ ක්‍රියාපද නාම පද හැටියට අද වෙනකොට භාවිතා කරන්න. ඉතින් ඒක නිසා මේවා නාම පද නෙමේ, ක්‍රියාපද. නිවැරදිව ක්‍රියාපද තේරුම් ගත්තොත් මේක ක්‍රියාකාරකමක් තියෙන්නේ. බව උදුරා දැමීම ක්‍රියාකාරකමක්. මේ බව උදුරා දමන්නට උපකාරක ධර්ම 32ක් 37ක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. බව උදුරා දමන්නට උපකාරක ධර්ම 37 තමයි බුද්ධකාරක ධර්ම, බෝධිපාක්ෂික ධර්ම, බුද්ධපාක්ෂික ධර්ම. එනිසා මේක හොඳටම තේරුම් ගන්න පුළුවන්. මේ පදය ක්‍රියාපදයක් හැටියට තේරුම් ගත්තාම මේ බෝධිපාක්ෂික ධර්ම, බුද්ධපාක්ෂික ධර්ම, බොජ්ජංග ධර්ම, බුද්ධකාරක ධර්ම සියලු දේ බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළේ කියලා දුන්නේ. මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව පුද්ගලයෙකුගේ හිතේ උපදින දේවල්. ඒ හිතේ දේවල් ඒ පුද්ගලයාටම පුළුවන් තේරුම් ගත්තොත් මේවා වැරදි බව, මේවා නොඋපදවාම අනුපාද නිරෝධයෙන් උදුරා අස් කරන්න. ඒක තමයි අනුපස්සනා 4 කරන්න. ඉතින් ඒක නිසා මේක නිවැරදිව මේ වචන පදවැල් තේරුම් ගත්තා නම් ක්‍රියාපද ක්‍රියාපද හැටියටත්, නාමපද නාමපද හැටියටත් තේරුම් ගත්තා නම් මෙච්චර ලොකු අර්ධක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරපු අර අධිගමයට මඟ පෙන්වූ මාගදී භාෂාවේ බොහෝ පදවැල් පස්සේ කාලෙකදී නාම පද හැටියට පාවිච්චි කරන්න වීම නිසා නිවන වැහුණා, කණපිට ගැහුණා, පැවැත්ම පාත්වාගෙන යන්නම මේ සියලු දේ උපයෝගී කරගත්තා, උපකාර කරගත්තා. ඒක තමයි මිනිසුන්ගේ නිවන වැහුණේ. ඒ නිසා දැන් යලිත් මේ වැහිච්ච දේවල් නැවත විවෘත කරලා නැවත නිවන් මඟ විවෘත කරන්නට පුළුවන් වන ආකාරයට ඒ වැරදුන තැන් හරිගස්සා ගන්න උපකාර වෙන විදිහට මේ කාලය තුල මේ ධර්මය දේශනා කළා. ඒක නිසා තමනුත් කල්පනා කරලා මේක ගැළපෙනවා නම්, හොඳ නම්, මේ කාර්යයට හිතන්න පුළුවන් නම් මේක වෙන කාටවත් කරගන්න පුළුවන් දෙයක් නෙමේ. තමන්ගේ යහපත සඳහා තමන් විසින් තමා තුළින් නිවැරදිව දැකලා කරගන්න ඕන දෙයක්. ඒක කරගන්න බැරි වෙනවා නම් එක කාගවත් වරදකුත් නෙමේ තමන්ගේ කරුම එන මොකක්වත් නෙමේ මේකත් තේරුම් ගත යුතු තරුණතාවයක් එනිසා මේ කරුම කියන වචනේ සහ ධම්ම කියන වචනේ දෙපැත්ත නිවැරදිව තේරුම් ගත යුතුයි මේ අනුව මේ සතියක් තුළ මේ පින්වතුන්ට පැහිලා තිබුණු පාර මාර්ගය විවෘත කළා පාර හදලා දුන්නා පාර පෙන්වලා දුන්නා දැන් පාරට බැහැලා තිනවා පාර දකින්නවා පාර හොඳට පිරිසිදුයි මේ ඉදිරියට ගෙදර හෙට ගියාම අර ආපු පුද්ගලයාම නෙමෙයි යා යුත්තේ ගෙදෙට්ට ඒ නිසා මේ සතිය තුළ තේරුම් ගත්ත දේවල් දැනගත්ත දේවල් දැන් තමන් ගෙදරින් එන්න ඉස්සෙල්ලා අර දූදරුවන්ට තමන්ගේ යම් යම් දේවල් වලට යම් ආකාරයේ අනවශ්‍ය ඇලීමක් උපාදානයක් තිබුණා. දැන් ඒ යුතුකමකින් ඉටු කළ යුතුයි ඒක තමන්ගේ ගනුදෙනුවක්. නමුත් අර ඇලෙන්න ඇලෙන්න උපාදානය කරගන්න කරගන්න ගැට ගැහෙනවා හිර වෙනවා බැම්ම තද වෙනවා. ඒක තේරුම් අරගෙන අපි බොහොම සැහැල්ලුවෙන් මේ උපාදානයෙන් මිදී නිදහස් වෙනවා. ඒ වගේම කිසිසේත්ම කිසිම කෙනෙකුට තමන්ගේ හිතවතෙකුට වෛරකාරයෙකුට විරුද්ධකාරයෙකුට අහිතවත් පුද්ගලයෙකුටවත් තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් ඊර්ෂ්‍යාවෙන් කටයුතු කිරීම කිසිසේත්ම කොහොමත්ම කාටවත්ම යහපතක් වෙන දෙයක් නෙමේ සිතක් ශාන්තියක් සානයක් වෙන දෙයක් නෙමේ. එනිසා හැම තිස්සේම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සුභ අසුභ උපේක්ඛා සිතක් තේරුම් අරගෙන කටයුතු කරන්න අවශ්‍යයි. එනිසා මේ අනුව ආනපාන සති සමාධියේ ඉබේම පිහිටනවා. ආනපාන සති සමාධියේ පිහිටීමත් සමග තමගේ මනස විවෘත වෙනවා. තමන්ට කළ යුතු නොකළ යුතු කරණීයාකරණීය දේ තේරුම් ගන්නවා. ඒ අනුව යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න පුරුදු වෙනවා. අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම අත්හැරෙනවා. එතකොට මේ ආනපාන සති සමාධිය බුද්ධ භාවනාවක් හැටියට පාවිච්චි කරනවා නම් විතරයි මේ තත්ත්වයට පත් වෙන්නේ. ඉතින් ඒක නිසා පින්වතුනි මේ සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන අපි මේ දවස් හතක් තුල දැනගත්තේ අහගත්තේ ඉගෙනගත්තේ ජීවිතයට ප්‍රායෝගිකවම අනුගත කරගෙන එදිනදා ජීවිතේ සෑම අවස්ථාවකම සෑම කතාවක් ක්‍රියාවක් සිතුවිල්ලක් කරනකොටම මේ ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කරන්න පුරුදු විය යුතුයි. මේක පුරුදු වුණාම මේක පුදුම සුවයක් පුදුම නිවීමක් පුදුම සැනසීමක් තමන්ට ලැබෙනවා. තමන්ට විතරක් නෙමේ තමන්ගේ මුළු ගෙදර ආශ්‍රය කරන සියලු දෙනාට දරුවන්ට අම්ල තාත්තලනම් සාම්පුරුෂයන්ට භාර්යාවන්ට ඒ සියලු දෙනාට ඥාතීන්ට හිතවතුන්ට හැම කෙනෙකුටම මේක යහපතක් සිතක් සහනයක් ශාන්තියක් සුවයක් ලැබෙනවා. ඉසිල වගේ ගැටීමක් නෑ ඇලීමක් නැත්තන ගැටීමකුත් නෑ. එනිසා ඇලීම ගැටීම මුලාව තුනම ඒ එක යහපත් ආනපාන සති සමාධියක පිහිටීමෙන් ඉවත් වෙනවා. ඉතින් ඒක නිසා මේ ආනපාන සති සමාධිය බුද්ධ භාවනාවක් ලෙස බව උදුරා ගමන්නට වැරදි බව කෙලෙස් බව කිලුට බව රාග බව ද්වේෂ බව මෝහ බව උදුරා ගමන්නටම උපකාරක වන අයුරෙන් බුද්ධ භාවනාව ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කිරීම තමා ඒකායන මාර්ගය. ඒ නිසා මේ සතියක් තුළ ඉගෙනගත්ත දේවල් කටපාඩම් කරගත්තත් නැතත් ප්‍රශ්නයක් නැහැ. මේවා පාඩම් කරගන්න ඕන දේවල් නෙමේ ප්‍රායෝගිකව ජීවිතයට ජීවිතේ පාත්වගෙන යනකොට මේක භාවිතා කළ යුතු දෙයක්. බද්ධ කළ ගත යුතු නෙමේ භාවිතා කළ ගත යුතු දෙයක් භාවිතයට ගත යුතු දෙයක්. ඉතින් ඒක මේක තේරුම් ගත්තාම හොඳටම තේරුම් ගන්න ඕනේ මෙතන කාටවත් අයහපතක් වෙන දෙයක් සිද්ධ වෙන්නේ නැහැ මේ නියම නිවැරදි බුද්ධ ආනපාන සති සමාධියේ පිටා කටයුතු කරන හැබැයි අර මානය කියන එක තියෙනවා නම් මේ බුද්ධ භාවනාව ටිකක් ප්‍රශ්නයක් මොකද මානය තියෙනවා නම් අර නිහතමානී වෙන්න බෑ කොහොමද මං එයාට යටත් වෙන්නේ මෙහෙම කරන්න ගියොත් එයා මට ඔළුවට අත හොදයි යටත් කරගනි මේ වගේ වැරදි මැනීමක් බොහෝ පුද්ගලයන් තුළ තියෙන අස්මිමානය මානය අභිමානය හීනමානය තුච්චමානය තියෙන නිසා ඒ නිසා නිසීදති පල්ලංකං ආභූජිත්වා කියපු මේ මානය බිම පහළ මංකයට දාලා හැම වෙලේම ආනපාන සති සමාධියෙහි පිහිටා කටයුතු කරන්න ඕන. ඉතින් මේ අනුව මේ සතිය තුළ ඉගෙනගත්ත දැනගත්ත අහගත්ත දේ සියලු දේ මුළු ජීවිත කාලය තුළම මරණ මොහොත දක්වාම අද පටන් හෙට ගෙදර ගිය මොහොතේ පටන් ප්‍රායෝගිකව භාවිතා කරන්නට සියලු දෙනාටම ශක්තියක් ධෛර්යයක් යථාභූත ඥාන දර්ශනයක් ලැබෙන්නටම හේතු වාසනා වේවා. දැන් තව පැයක් විතර තියෙනවා. පැයකුත් විනාඩි 10ක් විතර තියෙනවා. අපි 5ට 5ක් විතර තියා නවත්තනවා. ඕනෙම කෙනෙකුට මේ අවසාන වශයෙන්ුත් ප්‍රශ්නයක් තියෙනවා නම් අහලා දැනගන්න තේරුම් ගන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ මට තියෙන ප්‍රශ්නේ
ඇහෙන්න ටිකක් ක්ලියර් වෙන්න කියන්න.
මේ අපි මේ සමාව ගන්නකොට අර ගහ කොළට මේ හිංගිහිංසා කියලා කියනවනේ.
ගහ කොළ වලට
හිංගිහිංසා කරන්නේ නැහැ කියලා කියනවනේ.
ඔව්.
ඉතින් අපි දළු කඩලා තමයි ජීවත් වෙන්නේ. ඉතින් එතකොට සතියක් ගානේ අපි එහෙම වෙනව නේද?
මොකද්ද?
දළු කඩනකොට තේ දළු.
ඒක ප්‍රශ්නයක් නෑ.
නේද තමයි.
ඒක ප්‍රශ්නයක් නෑ. දැන් මේ තමන්ගේ ජීවන මාර්ගයක් ඇයි අපි ඔය තේ ගස් හැදුවේ? ගස් හැදෙන්නද? නෑ. තේ ගස් හැදුවේ දළු කඩලා තමන්ටත් කාටත් තමන්ට ආදායමක් ගන්නත් අර තේ බොන මිනිස්සුන්ට තේ හදලා දෙන්න. ඒක යහපත් චේතනාව. දැන් නිකන් තේ ගහක් කැලේට හැදුවොත් කාට වැඩක් තියෙනව? හරක් කනවද? නෑනේ. ඈ ලීවලට ගන්නද? නෑනේ. ඉතින් ඒක නිසා ඒ තේ ගහ කවුද හැදුවේ? තමන්. මොකටද හැදුවේ? වැඩක් ගන්න. කාටත් තමන්ටත් අනුන්ටත්. ඉතින් ඒක නිසා තේ ගහේ දළු කඩන එක ඒක කරන්න ඕන. කුඹුරක් වපුරන්නේ මොකටද? වී ගන්න. ඉතින් ඒක නිසා ඒ ගහටත් යහපත් වෙන්න ඕන. තමන් දැන් මේ තේ ගස් අපි හිතමුකෝ තේ දළු කඩනකොට වෛරයෙන් ක්‍රෝධයෙන් ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරනවා. අන්න ඒක වැරදි. ඒක වැරදි. ඒක නිසා මේ වගේ බොහෝ දේවල් අපි කරන්නේ මේ ස්වභාව ධර්මයේ දේවල් අපිට පාවිච්චි කරන්න අයිතියක් තියෙනවා. උපාදානය කරගන්න අයිතියක් නැහැ. ඒක තේරුම් ගන්න.
ගරු ස්වාමීන් වහන්ස, බුදුරජාණන් වහන්සේ බණ දේශනා කරලා තියෙන්නේ වැඩිපුරම අවබෝධ කටයුතු වැරදි පැත්තට කරපු අයට නේද?
මොකද්ද?
වැරදි පැත්තේ අවබෝධයක් තිබිච්ච අයට නේද වැඩිපුරම ධර්මයේ දේශනා කරලා තියෙන්නේ?
නෑ, බුදුහාමුදුරුවෝ හොඳ මිනිස්සුන්ටත් දේශනා කළා, නරක මිනිස්සුන්ටත් දේශනා කළා. බුදුහාමුදුරුවෝ හැම තිස්සෙම දෙපැත්තම පෙන්වුවා. නරක පෙන්නලා ඒක අත්තරින්න කිව්වා හොඳ පෙන්නලා ඒක භාවිතා කරන්න කිව්වා. දැන් බුදුහාමුදුරුවෝ ඔය අවුරුදු 45ක් තුල දේශනා කරපු සෑම සූත්‍රයකම අනිවාර්යෙන් තියෙන එක දෙයක් තමයි ද්වතාවය. මොකද්ද තියෙන්නේ? දෙපැත්තක් තියෙනවා. සුව අසුව. කරණීය අකරණීය. යෝනිසෝ අයෝනිසෝ. ලාභ අලාභ. දුක සැප. මේ දෙපැත්ත කෙලෙස් කිලුටු වීම පිරිසිදු වීම. මේ දෙපැත්ත නැති දෙයක් බුදුහාමුදුරුවෝ කොහෙවත් බුද්ධ ධර්මයේ හැටියට දේශනා කළා නැහැ. දෙපැත්තම පෙන්වලා දීලා තියෙනවා. ඒ නිසා හොඳ මිනිසුන්ටත් දේශනා කළා, නරක මිනිසුන්ටත් දේශනා කළා. දැන් නරක මිනිසුන්ට දේශනා කරපු ඒවා තමයි ටිකක් අර අපිට ඉලිප්පිලා එන්නේ අඟුලිමාල හාමුදුරුවන්ට, ආලවක යක්ෂයාට, ඔය වගේ මේ වගේ. නමුත් එදා පිළිගත්ත, හොඳයි කියලා පිළිගත්ත බොහෝ අයටත් දේශනා කළා. ඒක නිසා වැරදි පාරේ ගියේ නැහැ. හොඳයි කිව්වේ ඒ මිනිස්සු. දැන් සත්‍යක වච්චකොත්ත, ඒ වගේම මහා බ්‍රහ්මා අර බ්‍රාහ්මණයෝ, මේ බ්‍රාහ්මණයෝ එදා බුදුහාමුදුරුවන්ගේ වගේ සිය ගුණයක් පිළිගත්ත මිනිස්සු හිටියේ. බුදුහාමුදුරුවන්ට වඩා සමාජය සම්මතයෙන් සිය ගුණයක් පිළිගත්තා සත්‍යක වච්චකොත්තලා. ඒ වගේම ඔය මහා බ්‍රහ්මායු බ්‍රාහ්මණයෝ, ඒ වගේ තවුඟක් බ්‍රාහ්මණයෝ. ඒ මිනිස්සු එදා සම්මතයෙන් පිළිගත්තේ අන්තිම හොඳ ඉහළ ඉස්සියවරු හැටියට, හොඳ යහපත් මිනිස්සු හැටියට. ඒ වගේ මිනිස්සුන්ට තමයි බුදුහාමුදුරු වැඩියම දේශනා කළේ. නමුත් ඒ කවුරුවත් මඟපැලලා බන්න දැබීමක් ගැන දැනගෙන හිටියේ නැහැ. ලෝකය හදන්න හොඳයි. ලෝකෙන් එතෙර වෙන්න දැනගෙන හිටියේ නැහැ කවුරුවත්. දැන් මේ හොඳයි කියන එක දෙපැත්තක් තියෙනවා. ලෝකෙට හොඳයි එකක්. නමුත් ලෝකෙට හොඳ වීම විමුක්තිය නෙමෙයි. ලෝකයෙන් එතෙර වීමයි විමුක්තිය. දැන් පෘථග්ජන මිනිස්සු හිතන්නෙම බොහොම හොඳ ධර්ම දේශනාවක් කරනවා. බොහොම හොඳ කතාවක් කියනවා. ඒක දේශපාලනය වෙන්න පුළුවන්, සමාජ සේවය වෙන්න පුළුවන්, තව මිනිසුන් සනස් වන, අඬවන, නලවන, හිනස් වන දේ තියෙනවා. හැබැයි ඒවා බණ නෙමෙයි. ඒවා බහ. ඉතින් මේක හොඳට තේරුම් ගන්න ඕනේ. බුදුහාමුදුරුවන්ගේ අර දැක්ම, ආකල්පය, දර්ශනය, දැක්ම සම්පූර්ණ වෙනස් එකක්. සියල්ල යොමු වෙලා තිබුණේ මේ තාවකාලික පැලැස්තර පිළියමකට නෙමෙයි. නියම, නිවැරදි, පරමාර්ථ ධර්මය. ඒකයි.
ස්වාමීන් වහන්සේ, අපි දැන් තෙරුවන් සරණයි කියන එකේ තේරුමක් තියෙනවද?
සම්පූර්ණ බැරදි. සූත්‍රයක් තියෙනවා අරණ විභංග සූත්‍රය. සූත්‍රය මොකද්ද? අරණ විභංග සූත්‍රය කියලා මජ්ඣිම නිකායේ. හොඳට කියවලා බලන්න. ඒකේ රණ, අරණ, සරණ, විහරණ සියලු දේ විග්‍රහ කරලා තියෙනවා. ඒකේ සරණ කියන්නේ රණ බව සරණ කර ගැනීම. රණ බව සරණ කර ගැනීම තමයි ඒකේ සරණ කියන්නේ. නමුත් සරණං කිව්වන ඒක සම්පූර්ණයෙන්ම විරුද්ධ අර්ථයක් ගේන. චර බව නැති කිරීම, නැවැත්වීම. චරණං, සරණං. චරණ කියන්නේ අර සර බව උපකාර කරගෙන මග, අර වැරදි මග යෑම තමයි සරණ. දැන් අද වෙනකොට ඒක තමයි මං කිව්වේ සියලු දේ. දැන් මේ චරණං කියන එක සරණං කියන එක ක්‍රියාපදයක්. දැන් අද ඒක වෙන පැත්තකට හරවගෙන බුදු සරණයි කියනවා. ඒක වැරදි. දැන් මිය පරලොව ගිය පිරිනිවන් පෑව බුදුහාමුදුරුවන් කොහොමද දැන් මේ වෙලාවේ අපිට සරණ වෙන්නේ? අපිට බෑ. ඒක මේ ධර්මය බුදුහාමුදුරුව දේශනා කළේ චර බව නවත්තන්න. චර නම් මේක වැරදියට අද ආගම කියන්නේ ඒකයි වැරදියට භාවිතා කිරීම. පැවැත්ම හොඳ කරන්න කරන දෙයක් ආගම. පැවැත්ම නවත්තන්න කරන දෙයක් ධර්මය. පැවැත්ම කොච්චර හොඳ වුණත් අර ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ක දෝමනස් උපායාස සියලු දේ අනිවාර්යෙන් තියෙනවා. එහෙමනම් හොඳක් වෙන්න බෑ.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, මම මේ අහන ප්‍රශ්නය මම හිතනවා සෑම දෙනාටම ප්‍රයෝජනවත් වෙයි කියලා. මොකද මම ඉස්සෙල්ලා මේ ප්‍රශ්නේ විමසීමට අදහසක් කළේනේ, අපි සංඝයා වහන්සේලා වැඩම කරවලා දානයක් දෙනකොට ඊට පසුව අර දානය ප්‍රත්‍යවේක්ෂ කරවලා මේ කෑම පොඩ්ඩක් ඒ පාත්‍රෙන් අරගෙන එක භාජනයකට දාලා ඉවරලා සතෙකුට කන්න කියලා දානවා. ඒක අපි කළ යුතුද නැද්ද කියලා මම
දැන් ඒකත් සම්මතයක් හැටියට බොහෝ යම් යම් නිකායවල යම් ආකාරයකට එහෙම කරනවා. අර දායකයෝ පිණ්ඩපාතයේ පාත්‍රයට පූජා කළාම පළවෙනි කට කන්න ඉස්සෙල්ලා වළඳන් ඉස්සෙල්ලා අර පිරේතයන්ට භූතයන්ට ඒක වෙන් කරලා දෙනවා. එමනම් පිරේතයන්ට භූතයන්ට හරි තිරිසන් සත්තුන්ට හරි කාට හරි. ඉතින් ඒකත් එච්චර බුදුහාමුදුරුව අනුදැන වදාළ දෙයක් නෙමෙයි. ඒක මේ පස්සේ කාලෙක ආගමේ ආපු දෙයක්. ඒකෙන් ඉතින් පාපයක් වරදක් වෙන්නේ නැහැ. නමුත් ඒකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද දැන් මේ පළවෙනි කටම එහෙම මේ පළවෙනි බත් පිටුම එහෙම කරන එක ඒක පොඩි මේ නොදැනීමක් තියෙනවා. ඒක පාපයක් නෙමෙයි වරදකුත් නෙමෙයි.
ගරු ස්වාමීන් වහන්ස, මටත් ඒ වගේම පොඩි ගැටලුවක් පැහැදිලි කර ගැනීමටයි. මේ අපි බුද්ධ පූජාව බුදු පිළිම වහන්සේට තෙල් මල් පහන් සොඳුම් දැහැත් බුද්ධ පූජාව සියලුම දේම තැන්පත් කරලා අපි ඊගාවට ස්වාමීන් වහන්සේට හෝ වේවා අපේ මෑණියන් වහන්සේලාට හෝ වේවා අපි පිරිකරකුත් පූජා කරනවා. ඒ පිරිකර පූජා කරනකොට ඒ පිරිකර බුදුන් වහන්සේ ළඟටම තැන්පත් කරන්න කියලා තැන්පත් කරන් පස්සේ ආයේ ඒ අයට ආපහු අරගෙන පරිහරණයට ගැනීම සුදුසුද?
නෑ, බුද්ධ පූජාව බුදුහාමුදුරන්ට පූජා කළොත් ඒක වෙන කාටවත් පරිහරණය කරන්න බෑ. දැන් නමුත් දැන් බුදුහාමුදුරුව පරිහරණය නොකරන දෙයක් බුදුහාමුදුරන්ට පූජා කරන්න ඕනෙත් නෑ. තේරුණාද? දැන් මේක පොඩි වංචාවක් කරන්නේ. අර කියනවා ඕක බුදුහාමුදුරන්ට පූජා කරන්න කියලා, පූජා කළාට පස්සේ ආයිගාවට දෙවෙනි වරට අනිකයට පූජා කරන්න කියලා. ඒක වැරදි. ඒක මේ වංචාවක්. ඒක වැරදි. පිරිකර කියන්නේ පරිස්කාර. පරිස්කාර කියන වචනේ තේරුමකෝ පරිහරණයට උපකාරක දේ. දැන් බුදුහාමුදුරුව පරිහරණය කරන්නේ නැහැනේ.
ගරු ස්වාමීන් වහන්සේ, මේ පොතේ සඳහන් කරලා තියෙනවා මේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි කියලා. මේ විදිහට හරිද?
හරි. අයං උච්චති සම්මාදිිට්ඨේ කාරේ. මේක තමා නිවැරදි. නිවැරදි කියන්න බෑ රාගයෙන් ද්වේෂයෙන් මෝහෙන් මිදී නිදහස්වන දැක්ම. මොකද අයං උච්චති සම්මාදිිට්ඨි කියන්නේ සංමා. සංකයන්නේ රාගය ද්වේශය මෝහය මා කියන්නේ විදී නිදහස්වන දිට්ටි කියන්නේ දැක්ම දර්ශනය. එක හරි දැන් දුක්කේ ඥානං දුක්ක සමුදේ ඥානං දුක්ක නිරෝධේ ඥානං දුක්ක නිරෝධගාමිනී පටිපදාය ඥානං. එක හරි හතරම දකින්න ඕන. හැබැයි ඕකේ හතරක් නෑ. කීයද තියෙන්නේ? දෙකයි. මොකද අපි හරියටම දකින්න ඕන දුක්ක දුක්ක සමුදය එක පැත්තක. නිරෝධය නිරෝධගාමිනී පටිපදාව අනිත් පැත්ත. ඕක තියෙන දෝතාවය. ඕක තියෙන ආනපාන. ඔතන් තියෙන්නේ යංකිංචි සමුදය ධම්මන් සබ්බන්තං නිරෝධ ධම්මන් විතරයි. සමුදය නිරෝධය එච්චරයි තියෙන්නේ. වෙන මොකක්වත් ඔතන නෑ. හතරක් හැටියට බැලුවහම මේක තියෙන්නේ දෝතාවය දෙපැත්තයි. තියෙන්නේ අර සමුදය සමුදය වෙන්න ඉස්සෙල්ලා අනුපාද වශයෙන් සමුදය නිරෝධ කළ යුතු. ඒකයි තේරුම.
ගරු ස්වාමීන් වහන්ස, මහා තණ්හා සංඛය කියලා සූත්‍රයක් තියෙනවද?
ඔව්, මහා තණ්හා සංඛය සංඛය.
ඒකේ මොනවද?
ඒකේ තියෙන්නේ මේ සං රාගය ද්වේෂය මෝහය ක්‍රය කරන හැටි. කපා තණ්හා විතර තණ්හා සංක්‍රය කරන හැටි. ඒ කියන්නේ රාග ද්වේෂ මෝහ තුනම සාමුලින්ම නැවත නූපදින ලෙස ක්‍රය කරනවා කියන්නේ කපා සිඳ සමුග්ගාත වශයෙන් අයින් කිරීම.
දැන් තණ්හා කිව්වා සං කිව්වා තණ්හාවත් එතන ඇතුළත්.
තණ්හා සං තණ්හාව නිසා තමයි සං රාගය ද්වේෂය මෝහය තුනම උපදින්. තණ්හාව ඉවත් කළාම රාගය ද්වේෂය මෝහය තුනම කය වෙනවා කැපෙනවා.
ඒතර චූල
චූල තණ්හා සංකේ ඒ ක්‍රම දෙකක් විදි දෙකක් පිළිවෙත් දෙකක් විග්‍රහ කළා තියෙනවා දෙකේ. දැන් බාහ්‍ය දාරු වීර්ය තුමාට කිව්වේ අර බොහොම කෙටි ක්‍රමයක්. ඒ වගේම තව නොයෙකුත් ආකාරයට පුක්කුසාති රජුණන්ට කිව්වේ ටිකක් දිග ක්‍රමයක්. යෝගම චූලහත්තිපද උපම සූත්‍රයේ ජානිසෝනි බ්‍රාහ්මණයාට කිව්වේ ඊටත් වඩා දිග ක්‍රමයක්. මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ ඒකායන මාර්ගය හැටියට කිව්වෙත් ඔය රාගය ద్వේෂය මෝහය සංඛය කරන හැටි වෙන මොකක්වත් නෙමෙයි.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, මේ දීර්ඝ කාලයක් තිස්සේ අපි කරගෙන යන අටසිල් සමාදන් වීම
මොකද්ද?
අටසිල් සමාදන් වීම.
ඔව්.
මේ එය අප කරන විදිය නිවැරදිද? ඒකෙන් අපට කුසල ධර්ම එකතු වෙනවද? පාප
දැන් මෙහෙමයි. දැන් පන්සිල් සමාදන් වෙන එක, අටසිල් සමාදන් වෙන එක, දසසිල් සමාදන් වෙන එක, සාමනීර සීලය සමාදන් වෙන එක, උපසම්පදා සීලය සමාදන් වෙන එක, සියලු සමාදන් වන දේවල් බුදුහාමුදුරුවෝ කිව්වා යං සමාදානං තං වතං. වතක් පිරීම පමණයි. සංවරට්ඨේන සීලං. සීලය නියම නිවනට උපකාර වන ආකාරයට සීලය පූර්ණය වෙන්නේ ඉන්ද්‍රිය හය සංවර කර ගත්තොත්. සිව්පසය සංවරත්වයෙන් භාවිතා කළොත්. ප්‍රාතිමොක්ක සංවරය නිවැරදිව දැනගත්තොත්. ආයතික සංවරය පූර්ණ වුණොත්. එනිසා සමාදන් වීම නිසා ඉන්ද්‍රිය හය සංවර වෙන්න. ඉන්ද්‍රිය හය සංවර වෙන්න නම් යම් සුතමේ ඥානයක් තියෙනවා, ප්‍රඥාවක් තියෙනවා. ඒක නිකුවේ සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානං, සුත්තාන සංවරේ පඤ්ඤා සීලමේ ඥාන. දැන් නමුත් දැන් වෙලා තියෙන්නේ දැන් චාරිත්‍රයක් වාරිත්‍රයක් ඕක. බුදුහාමුදුරුව බුදු වෙන්නේ ඉස්සෙල්ලත් ඔය චාරිත්‍ර වාරිත්‍ර තිබුණා. තේරුණාද? දැන් මේක මේ උපාසකම්ම ඇහුව නිසා බුදුහාමුදුරුව ජීවමානව හිටිය කාලෙත් ඔය දැන් චන්ද්‍රයා පූර්ණ චන්ද්‍රයා තියෙන දවස පසළොස්වක පෝය පසළොස්වක පෝයට එදා මිනිස්සු උපාසකම්මල උපාසක උපාසිකාව බොහෝ දෙනෙක් සිල් ගත්තා. සිල් සමාදන් වුණා. ඒක චාරිත්‍රයක්, ඒක වාරිත්‍රයක්, ඒක පිළිවෙතක්. එහෙම එකක් තිබුණා, පැවතුණා. දැන් විසාකා මේ මහෝපාසිකාවට ලොකු පිරිසක් හිටියා. 500ක් විතර හිටියයි කියලා කියන්නේ. මේ අපි අද කියන 5.2 නෙමෙයි 500ක් කියන්නේ. සාමාන්‍ය ගණින්න පුළුවන් ගානක් පිරිවරක් හිටියා. මේ අය එක්තරා මේ වගේ පසළොස්වක දවසක ඔය අටසිල් සමාදන් වුණා. අටසිල් සමාදන් වුණාම මේ අය සිල් සමාදන්නේ මොකටද කියලා බලන්න එදත් සමීක්ෂණයක් කරලා තියෙනවා. හැම කෙනෙකුගේ ගාවින්ම ගිහිල්ලා ඇහුවා. නොයෙක් වයසක අය හිටියා, තරුණ වයස හිටියා, විවාහ නොවිච්ච අය හිටියා, ළමයි ඉන්න අය හිටියා, ආච්චිලා වගේ අය හිටියා. මේ විවිධ වයසේ හිටිය අයට අර විසාකා උපාසිකාවගේ පිරිසගෙන් හැම කෙනෙකුගෙන්ම ප්‍රශ්නයක් අහගෙන ගියා. ඔබ අද සිල් ගත්තේ මොන බලාපොරොත්තුවක් ඇතුවද? ඒ ගමන මේ ත්‍රිපිටකයේ තියෙන කතාවක්. එක එක්කෙනා පිළිතුරු දුන්නා. මම සිල් ගත්තේ තරුණ අය කිව්වා හොඳ විවාහයක් කරගන්න, හොඳ සාම්පුරුෂයෙක් ලැබෙන්න බලාපොරොත්තුවෙන් මගේ හිත පිරිසිදු කරගෙන අධිෂ්ඨානයක් ඇති කරගන්න, ප්‍රාර්ථනාවක් ඇති කරගන්න සිල් ගත්තා කියලා තරුණ පිරිස උත්තර දුන්නා. ඊට පස්සේ දරුවෙ ඉන්න ලැබෙන්න ඉන්න අය කිව්වා මට හොඳ දරුවෙක් ලැබෙන්න මම සිල් ගත්තා, සිල් සමාදන් වුණා කියලා. ඊට පස්සේ අර ටිකක් වයසට ගිය අය කිව්වා සාම්පුරුෂයාගෙන් කරදරෙන් බේරෙන්න, එහෙම නැත්නම් සාම්පුරුෂයාව යහපත් කරගන්න, එහෙම නැත්නම් සාම්පුරුෂයාගේ අර ගෙදර ඉන්න කරදරෙන් බේරෙන්න දවසකට හරි සීල් ගත්තා කියලා. ඒ වගේම මේ වයසක අය කිව්වා මේ ආත්මේ නම් දැන් කරගන්න බැරි වුණා, ඊගාව ආත්මේ හරි හොඳ ජීවිතයක් ගත කරන්න, මේ වගේ දුක් කරදර නැති වෙනකොට යන්න සිල් සමාදන් වුණා කියලා. මේ කවුරුවක්වත්ම කිසිම කෙනෙක් බුදුහාමුදුරුව කිව්ව මේ බුද්ධ දේශනාවේ තියෙන සංවර සීලය පිළිබඳව කිසි කෙනෙක් කිව්වේ නැහැ. හැම කෙනෙක්ම අදත් පන්සලකට ගිහිල්ලා බැලුවොත් ඔය සම්මත සම්ප්‍රදායික පන්සල්වල පසළොස්වක පෝයදාට දැන් මේ හෙටානිද පෝයක් වෙනවනේ. 15,000 විතරම ලංකාවේ මිනිස්සු සිල් ගන්නවා. ඊටත් වැඩි ඇති. කිසිම මිනිහෙක් මේ ධර්මය නොදන්න, ධර්මය දන්න අය දැන් ඉන්නවා ලංකාවේ පිරිසක්. ඒ අය නම් යම් ආකාරයක සංවර සීලයක් රකින්න, මේ සංවරට්ටේන සීලං කියන ආකාරයට තේරුම් ගත්ත අයත් ඉන්නවා. නමුත් අර සම්මත සම්ප්‍රදායික පන්සල්වල එක හොඳ කෑම වේලක් ලබන්න. ගෙදර හරියට කන්න නැහැ, ඒකින්ද පන්සලට ඇහිලා අර හොඳ දාහනයක් දෙනවනේ උදේට දවල්ට. ඒකින්ද එහෙම නැත්නම් ගෙදර ටිකක් කරදරයි ඉන්නේ ළමයින්ගේ අර මුණු පුරාලගෙන් අර ගොල්ලන්ගේ මේ ගොල්ලන්ගේ කරදරයි ඒකෙන් බේරෙන්නේ. එහෙම නැත්නම් අර වගේ තාවකාලිකව අර ප්‍රාර්ථනාවක්, ඉල්ලීමක්, යාඥාවක්, එහෙම නැත්නම් මේ ආත්මේ ලබා ගන්න බැරි දෙයක් ලබන ආත්මේ ලබා ගැනීමේ මේ සියලු දේ අර තාවකාලික ලෝකයේ තුල ලබන්න පුළුවන් දේවල්. ඒක තමයි කිව්වේ යන් සමාදානං තං වතං. ඒකට අපි සිල් ගත යුතු නැහැ. අපි ඇත්ත වශයෙන්ම පසළොස්වක බ්ලවස පොහෙටි කියලා විශේෂයෙන් වෙනමම මේ සංවර සීලයේ පිහිටා සිටිය යුතු නැහැ. බුදුහාමුදුරුව කිව්වේ ඕනම වෙලාවක අපි ඉන්ද්‍රිය සංවරයේ පිහිටා හිටියොත් අපේ ඇහැ කන නාසය දිවකාය මන යම් වෙලාවක සංවර කරගන්න කරගෙන කටයුතු කරන්න පුළුවන් නම් කරන කියන හිතනදී අර සම්පජානකාරී හෝති කියන එකම තමයි. සම්පජානකාරී හෝති විසිහට කොයි වෙලාවක හරි කොයි වැඩක් හරි කරනවා නම් ඒක සංවරට්ටේන සීලං ඒක නිවනට උපකාර වන සීලය. ඒක තමයි නියම නිවැරදි සීලේ පතිට්ඨාය නරස පඤ්ඤෝ කියන ගාථාවෙන් විග්‍රහ කරපු සංවර සීලය. ඒ නිසා තමන්ගේ ඉන්ද්‍රිය හයම පිරිසිදු වෙනවා. අර සද්ධා ඉන්ද්‍රිය මන ඉන්ද්‍රිය මතු වෙලා එනවා. යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න පුළුවන් වෙනවා. නිවනට උපකාර වන ආකාරයට ආනපාන සති සමාධි පිහිටනවා. නමුත් දැන් ඔය බොහෝ තැන්වල මේ නමට විතරයි සිල් රැද්දක් ඇඳගෙන පිටින් විතරයි මේ තියෙන්නේ. ඇතුළාන්තය බොහෝම රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් බරිත වෙච්ච අය තමයි අර තාවකාලික යමක් බලාපොරොත්තුවෙන් ප්‍රාර්ථනාවක් ඉල්ලීමක් යාඥාවක් කරන්න කටයුතු කරන අය තමයි ඔය පන්සල්වල සම්මතයෙන් සිල් ගන්නේ. බොහොම කලාතුරකින් කෙනෙක් තමයි නියම නිවැරදි මේ ආකාරයට සංවර සීලේ පිහිටා කටයුතු කරන. ඉන්ද්‍රිය සංවර සීලේ නැත්නම් එතෙන්දී අර සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානය සුත්වාන සංවරේ පඤ්ඤා සීලමේ ඥානය නෑ. මේක ඥානයක් සීලමේ ඥානය. සුතමේ ඥානය සීලමේ ඥානය භාවනාමේ ඥානය කියලා ඥාන තුනක් තියෙනවා නිවනට උපකාර. ඒ තුනෙන් එකක්වත් ඔය යම් සමාදානං සංවතං කියන එකෙන් පූර්ණේ වෙන්නේ නෑ කියලා මම නෙමේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. සංවරට්ටේන සීලං කියලා තියෙනවා. ඒක නිකන් චාරිත්‍රයක්. මිනිස්සුන්ට ලෝකයට පෙන්වන්න කරන දෙයක්. ඒවා චාරිත්‍ර වාරිත්‍ර. ඒවා ඉතින් වරදක් නෑ. ඒක මේ කිසි තේත්ම නරක නෑ. දැන් අඩුගානේ පසළොස්වක පොයේ දවසටවත් පන්සලට ගිහිල්ලා අර සීල් සමාදන් වෙන එකේ පාපයක් වරදක් නැහැ. නමුත් අර නිවනට උපකාර වන ආකාරයට සංවර වෙන්නේ නැත්නම් දැන් අපි පොරොන්දුවක් නෙවෙන්නේ. ඈ පොරොන්දුවක් වෙලා ඒක කැඩුවොත් මොකද වෙන්නේ? දැන් අපි අදින්නා දානා වේරමණී මේ වැලකී ඉන්නවා කියලා පොරොන්දු වෙනවා. ඈ විකාල භෝජනා කියලා වැලකී ඉන්නවා කියලා පොරොන්දු වෙනවා. ඒ වගේම මුසාවාදා වේරමණී කියලා වැලකී ඉන්නවා කියලා පොරොන්දු. දැන් වැරි විලාවත් කැඩුනොත් අන්න එතෙන්දි පාපයක් වෙනවා. එතෙන්දි දෙගුණ වෙනවා පාපය. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ මේ අවුරුදු 45ක් තුල මේ බුද්ධ ශාසනය තුල බුදුහාමුදුරුවෝ එකම පුද්ගලයෙක්වත් එකම මිනිහෙක්වවත් ස්ත්‍රියක් හෝ පුරුෂයක්ව සිල් සමාදන් කෙරෙව්වේ නැහැ ඔය අවුරුදු 45 තුලම. හැබැයි බුදුහාමුදුරුව මේ ධර්මයේ දේශනා කළාට පස්සේ ඒ පුද්ගලයෝ සංවර වුණා. සංවර සීලේ පිහිටියා. පිහිටන විදිහට ඒ ධර්මයේ දේශනා කළා අවසානයේ සංවර සීලේ පිහිටියා. ඒකයි උනේ. ඒකනි ඒක කන පිට ගහගෙන ආද. අද ඉස්සෙල්ලාම සමාදන් කරනවා. නමුත් පැයක් යනකොට අර ඔය දැන් පාරසක පොහොය දාවට ඔය සිල් සමාදන් වෙනවනේ. පැයක් යනකොට අර හිල් දාන්නේ හරි දවල් දාන්නේ හරි ගන්න යනකොට අසංවර වෙලා ඉවරයි. සූලේ ඉවරයි. ඒ වගේ තත්ත්වයක්. ඉතින් ඒක නිසා මේක ඉතින් අර සම්මතයක් සම්ප්‍රදායක් හැටියට මේක කළත් මේකෙන් යම් ආකාරයක කාටවත් ප්‍රතිඵලයක් ලැබෙයි කියලා හිතන්න අමාරුයි. හැබැයි චාරිත්‍රයක් වාරිත්‍රයක් හැටියට අපි බුදුහාමුදුරුව බුදු වෙන්නේ ඉස්සෙල්ලත් තිබුණා, පස්සෙත් තියෙනවා, අදත් තියෙනවා, හෙටත් තියෙනවා. ඒක ආගමේ චාරිත්‍රයක් වාරිත්‍රයක්. ඒක ආගමට අවශ්‍ය දෙයක්.
අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ දැන් ප්‍රඥාව මුල් වෙලා සීලේ සමාධිය වැඩෙනා වගේම සීලේ සමාධියනුත් ප්‍රඥාව වැඩනේද ආඥාමඤ්ඤ ලෙස? ඒක
ප්‍රඥාව මුල් කොට සීලමේ ඥානය, භාවනාමේ ඥානය, මගේ මගේ ඥානය ලැබෙනවා වගේම සීලේ පීතිය හැම අවස්ථාවකම සංවර වූ හැම අවස්ථාවකම ප්‍රඥාව පූර්ණ වෙනවා, මෝරණ ප්‍රඥාව ඥාන ලැබෙනවා. හැබැයි සමාදන් වන සීලය ඒක නෑ. සමාදන් වුණාට ප්‍රඥාව වැඩෙන්නේ නෑ. මුට්ට වෙනවා තවදුරටත්.
ස්වාමීන් වහන්සේ තව මට දැනගන්න කාරණාවක් තියෙනවා. දැන් අපි මේ ප්‍රායෝගික ලෙස මේ දවස් 7 ගත කරනකොට මුල් දවස්වලට වඩා දැන් අවසාන දවස් වෙනකොට දැනෙනවා මේ ක්‍රියාසිත අව්‍යාකතසිත තමයි තියෙන්නේ වගේ ගොඩක් දුරට.
ඒක ඉතින් තමන් තීරණය කරන්න ඕන. කොයි මොහොතේ හෝ දවසකට එක සංකාරසිතක් ආවනම් අනික 99%ක්ම ආවේ එක අව්‍යාකතසිත එක ක්‍රියාසිත. එක සංකාරසිතක් ආවනම් ඒ හොඳටම ඇති විඥාණයට පූර්ණාසයෙන් ආහාර ලබා ගන්න. දවස් දෙකකට එක සංකාරසිතක් ආවත් ඒ විඥාණයට ඇති. දවස් 7ක් ආහාර ලැබෙනවා.
අපි දැන් හෙට සිට රණබිමට ගියාට පස්සේ තමයි නේ ස්වාමීන් වහන්සේ අපිව
අපිව පරීක්ෂා කරගන්න වෙන්නේ. රණබිමට ගියාට පස්සේ තමයි කර්මස්ථාන තියෙන්නේ. දැන් මෙතන ඉන්නකොට එච්චර කර්මස්ථාන නැහැ. එච්චර ගැටලු ප්‍රශ්න නැහැ. හෙට ගියාම තමයි ලෝකෙට බහින්නේ. අර චක්කු ලෝක, රූප ලෝක, සෝත ලෝක, ගාන ලෝක, ගන්ධ ලෝක ඔක්කොම ලෝකෙ එන්නේ හෙට. ඉතින් මේ වෙලාවට තමයි කර්මස්ථාන තියෙනකොට අපි නිතරම තව දුරටත් බොහොම අවධානයෙන් අර ආනපාන සති භාවනාව, බුද්ධ භාවනාව කැටියට කරන්න ඕනේ. ඒක නිසා මේක හොඳට තේරුම් ගත්තේ නැත්නම් ආයතරයක් රණබිමේ යටපත් වෙන්න ඉඩ තියෙනවා. රණබිමට අහු වෙන්න ඉඩ තියෙනවා.
ස්වාමීන් වහන්සේ ඒ වගේම දැන් අපේ පුරුදු තියෙනවනේ ස්වාමීන් වහන්සේ. දැන් අපි පොඩ්ඩක් මේ අපේ හුරු පුරුදු එහෙමයි. දැන් එහෙම එක පාට ඒවා නැති වෙන්නේ නැහැ වයි.
දැන් මෙහෙමයි. පුරුදු වර්ග දෙකක් තියෙනවා. එකක් ගති පුරුදු, අනික හුරු පුරුදු. හුරු පුරුදු නිවනට බාධාවක් නැහැ. නිවන් දැක්කත් අරහත් තත්වයට පත් උනත් අරහතුන් වහන්සේට හුරු පුරුදු තියෙනවා. නැත්නම් මොනවද? ගති පුරුදු තුන නැහැ. ගති පුරුදු තුන මොනවද? රාග ප්‍රිය දේට ඇලීම, ද්වේෂ අප්‍රිය දේට ගැටීම, මෝහ ප්‍රිය අප්‍රිය අතර වැරදිසීම. එනිසා රාගක්කයෝ නිබ්බානං, ද්වේෂක්කයෝ නිබ්බානං, මෝහක්කයෝ නිබ්බානං මිසක් මේ හුරු පුරුදු ඕන. අපි දැන් කෑම කන්න ඉස්සෙල්ලා අත හොදන්නේ මොකද? ඒක හුරු පුරුද්දක්. ඒක දැන් අපි හුරු පුරුද්දක් හැටියට කරනවා. මේ හුරු පුරුද්ද කියන්නේ යම් පුරුද්දක්. පුහුණු වෙච්ච දෙයක් පුරුද්දක්. ඒක යහපත්. අපි මේ දැන් මේ වගේ තැනකට එනකොට අර ගැළපෙන ඇඳුමක් ඇඳගෙන ඉන්නේ මොකෝ? ඒකත් හුරු පුරුද්දක්. ඒක නිසා මේ ගති පුරුදු තුන තමයි රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය පුරුද්දෙන් කරන එක. හුරු පුරුදු බොහෝ දුරට නැති වෙන්නේ නැහැ. අර අරහතුන් වහන්සේ නමක් ඇයි වක්කඩින් පැන්නේ? හුරු පුරුද්ද මිසක් ගති පුරුද්ද නිසා නෙමෙයි. මේක තේරුම් ගන්න ඕනේ. දෙකක් තියෙනවා මිනිසුන්ට. නිවන් දකින්න හුරු පුරුද්ද බාධාවක් නැහැ. ගති පුරුදු තුන විතරයි නගති කරන්න ඕනේ. ඒකනේ රාගක්කය නිබ්බාණං, ද්වේෂක්කයෝ නිබ්බාණං, මෝහක්කයෝ නිබ්බාණං කිය. වෙන මොකක්වත් නැහැ අවශ්‍ය නැහැ.
ගරු ස්වාමීන් වහන්සේ, පතරස්සක පොහේ දාට සිල් ගන්නකොට මේ සිල් සමාදන් වෙනකොට පොරොන්දුවක් වෙලා ඒ පොරොන්දුව කඩ කරනවා වාගේ තේරෙනවා. මොකද අජ්ජ ඉමාන්තේ දිවසං උපවසත්තං උපවස්ථාමි කියලා කියලා ඉතින් සමාදන් වෙලා ඉමානි අෂ්ටාංග සීලානි සමාදියාමි සමාදියාමි කියලා තුන් ගමන කියනවා. කියලා ඊට පස්සේ හවස 5:30 6 වෙනකොට සිල් යුදෝල
පවාරණය කරනවා. ඒක වැරදි.
ඒ ගිහිල්ලා හොඳට
සිල් පවාරණය කරනවා කියන්නේ මේක මේ බුදුහාමුදුරන්ගේ දෙයක් නෙමෙයි. දැන් හරකව දිගලි ගැට ගහලා මේ කොටු කරනවා අර වෙලාව උදේ පන්සලට ආපු වෙලේ ඉඳන් මේ ගෙදර යනකම් ගෙදර යනකොට හරකම ලිහලා දානවා. මොකද වෙන්නේ? බඩගිනි ඉන්න හරක, හරක කියන්නේ විඤ්ඤාණය. හවු හවු ගාලා කනවා. ඒක කිසිසේත් බුදුහාමුදුරුවන්ගේ සීලය අර යන් සමාදානන්තං වතං කියන එක මේ සංවරට්ටේන සීලං කියන එක අර පවාරණය කරන්න පුළුවන් සීලයක් නෙමෙයි. ගෙදර යනකොට දැන් ගෙදෙද්දී ඕනේ වැඩක් කළාට කමන්නේ. මේ වෙලාව විතරක් වේරමණි වැලකිනවා. වැඩන්න මොනටද? අර පැය අපි හිටමුකෝ උදේ පාන්දර 6ට 7ට ඇහිලා අවස 4 5 වෙනකන් ඉන්නවා වැලකිලා. ඊට පස්සේ ලෙහෙල දැම්ම හරකා වගේ කනවා. වැඩක් නැහැ. ඒක කිසිසේත් මේ සිල් පවාරණය කිරීමක් බුද්ධ දේශනාවේ බුද්ධ භාෂිතේ කොහෙවත් නැහැ. සමාදන් කිරීමක් නැතිකොට පවාරණයකුත් තිබුණේ නැහැ. මේවා මේ පස්සේ ආගමේ හදාගත්ත දේවල්. ඒ නිසා දැන් අපි හිතමුකෝ පවාරණය කළේ නැහැ. දවස් 3ක් ඉන්න පුළුවන් නම් පානාති පාතා දින්නා දාන කොච්චර හොඳද? ඈ? ඇයි පවාරණය කරන්නේ? බල ඕනේ වැඩ කරගෙන ඉන්න පන්සලෙන් ඉවත් ගිය දෙට්ට ගියා කියලා ඒ වගේ වැඩක්. ඒවා මේ බුදුහාමුදුරන්ගේ ධර්මයට හේතුඵල ධර්මයට ගැළපෙන දේවල් නෙමෙයි මේ ආගමේ කරන්නේ බොහෝ විට කන පිට ගහලා වැඩ කිරීම.
අවසරයි ස්වාමීන් වහන්සේ.
දැන් හුඟක් මිනිස්සු දැන් මේ අපේ ආරණ්‍යට ආවමත් මේ මෙතනත් මේ ආරණ්‍යයක් නෙමෙයි මේක මේ මෙතෙන්ට ආවමත් පසළොස්වක පොය දවසේට අපි කොහොමත් චාරිත්‍රාක් වාරිත්‍රාක් හැටියට සිල් සමාදන් කරනවා. මොකද නැත්නම් මිනිස්සු කියයි ඒක දෙන්න සිල් සමාදන් කරවන්නේ නැහැ ඒකින්ද පොයට ගිහිල්ලා වැඩක් නැහැ කියලා. නමුත් අපි කිසිම දවසක සිල් පවාරණය කිරීමක් එදා මෙදා තුර කිසි දවසක කරන්නෙත් නැහැ, කළෙත් නැහැ, ඉදිරියට කරන්නෙත් නැහැ, වැඩකුත් නැහැ. අපි දන්නවා මේකේ වැඩක් ඇත්තේ නැහැ කියලා. ඒ අපි සමාදන් කර වූ සීලය පුළුවන් නම් ඊගාව පොය දවසට වෙනකන් පවත්වාගෙන යන්න. ඒක හරි, ඒක හොඳයි, ඒක යහපත්.
අවසරයි ස්වාමීන් වහන්සේ. මේ මල ගෙදරක් වුණොත් මේ අනිවාර්යයෙන්ම මේ පාසකූලේ දිය යුතුයිද ඒක දැනගන්න?
නෑ. දැන් මේ ලෝකේ සියලු මිනිස්සු මැරෙනවා. පාසකූල දෙන්නේ කවුද? ලංකාවේ මුස්ලිම් කාර්ය පාසකූල දෙනවද? හින්දු කාර්ය දෙනවද? කතෝලික දෙනවද? කවුද දෙන්නේ? මේ මෝඩ ගුඩ බෞද්ධයෝ 5ක් 10ක් විතරයි. දැන් ලෝකේ තව ඕනතරම් මිනිස්සු මැරෙනවානේ. සුද්දෝ, ජපන්නෝ, කීන්නෝ මැරෙනවා. අහන්න කොහේ හරි කොහෙද පාසකූලයක් දෙනවද කියලා. දෙනවද? ඉතින් එහෙම මිනිසුන්ට එහෙමනම් පාසකූලෙන් නොදුන්න එකට මොකක් හරි බාධාවක් අයහපතක් වෙන්න එපා.
නෑ ස්වාමීන් වහන්සේ, දැන් මේකයි දැන් පන්සලට නොගිය පන්සලේ ආඳුර.
ඔය මේක ඔය සම්මත ආමුදුරුව ආයුධයක් කරගෙන උඹලා පාසකූලෙට එන්නේ නෑ
කියලා එහෙම කියනවා. අපිට කියලා තියෙනවා.
ඔව්, මේක මේ බ්‍රාහ්මණ පිරිවෙතක්. මේක මොකද්ද? බ්‍රාහ්මණ පිළිවෙතක්. මේක නැතුව බුදුහාමුදුරුවන්ගේ දෙයක් එහෙම නෙමෙයි. මේක මේ කිසිසේත්ම දැන් ওই මහත්තයා දන්නවද මැරුණට පස්සේ ওই මහත්තයාට පාසිකූලයක් දුන්නද නැද්ද කියලා? නැහැ. ඒක වැඩක් නැහැ. ඒක තේරුමක් නැහැ. දැන් පාසිකූලයක් දුන්නත් නැතත් ඒකේ කිසිම වෙනසක්
නැහැ. ස්වාමීන් වහන්සේ මෙහෙම එකක් තියෙනවා. දැන් ගමේ මිනිස්සු ඉන්නවනේ.
ඔව්, ඒක සම්මුතියක්, චාරිත්‍රයක්, වාරිත්‍රයක්. ඔව්, ගමේ මිනිස්සු කියයි. ඔව්. අර මිනිහක් මැරුණා පාසිකූලයක්
අත් දුන්නා කියලා කියනවා.
ඔව්. ඒක ඒකත් මේ සම්මුතියක් දැන් චාරිත්‍රයක් වාරිත්‍රයක්. පාසිකූලයක් නොදුන්නයි කියලා කිසි කෙනෙකුට වරදක් වෙන්නෙත් නැහැ, පාපයක් වෙන්නෙත් නැහැ, අයහපතක් වෙන්නෙත් නැහැ. එහෙමනම් මේ ලෝකේ තව ඉන්නවනේ බොහොම මිනිස්සු. වැහන්න ඕනේ. කොහෙද වෙන කොයි මොන රටේද? මේ ලංකාවේ මුස්ලිම් කාර්ය කොහෙද පාසිකූලයක් දෙන්නේ? හින්දු කාර්ය කොහෙද? කතෝලිකය කොහෙද පාසිකූලයක් දෙන්නේ? ඒ මිනිසුන්ටත් එහෙමනම් මොකක් හරි වෙන්නේ? පාසිකූලයක් දෙන්නේ නොදන්නා භක්තියෙන් ආගම අදහන බුද්ධයෝ කියන උප්පැන්න සහතිකයේ බෞද්ධකම තියෙන බෞද්ධයෝ පමණයි. දන්නා බෞද්ධයෙක් ඕක කරන්නේ නැහැ. මේක මේ බ්‍රාහ්මණයින්ගේ පිළිවෙත, බමුණන්ගේ පිළිවෙත. බුදුහාමුදුරුවෝ බුදු වෙන්නත් පෙර පටන් ඔය පාසිකූල කියන එක තිබුණා. මොකද්ද පාසිකූල කියන්නේ? ඒ කාලේ දැන් මිනිහෙක් මැරුණාම තිබිච්ච හොඳම රෙද්දෙන් මිනිහ ඔතලා ඒ පාසිකූලයක් හැටියට ඒ මිනිහ ඔතලා ගිහිල්ලා විසිකලා ගඟක අයිනකට, කැලේකට, කනත්තකට ගොයට හරි. ඊට පස්සේ අර පසට දිරා යන රෙද්ද මෙන්න මේකයි පාංශුකූල සිවුරු කිව්වේ. ඒ පසට දිරා යන සිවුර මේ රෙද්ද අරගෙන දවස් කීපයකට පස්සේ හොදලා අරගෙන කඩ කපලා සිවුරු හදාගත්තා බුදුහාමුදුරු. ඉතින් ඒක නිසා මේ පාංශුකූල සිවුරු කියන එකක් ආවා. ඊට පස්සේ මේ පාංශුකූලයක් දෙන්න පස්සේ කාලෙක ඔය උපනිෂද් ධර්මයේ මහා සාංගික නිකායේ ක්‍රමයක් හදාගත්තා. ඒක අද වෙනකොට මේ පන්සල් සම්මත සම්ප්‍රදායික පන්සල් ඒක ආයුධයක් කරගෙන අද පාවිච්චි කරනවා. ඒක ඉතින් එහෙමත් කියනවා මතක වස්ත්‍රය කියලාත් කියනවා. ඒ වගේ නොයෙකුත් නම් වලින් කියනවා පාංශුකූලයක්. හැබැයි පාංශුකූලෙ දෙනවා කියලා තමයි කියන්නේ මතක වස්ත්‍ර පූජා කරනවා. ඒවා එම නොයෙකුත් වචන වලින් කියනවා.
ස්වර්ණන්ස ඔය වියට්නාම් පැත්තේ රටක වල් මුකුත්ම කරන්න අර ගිජුලිනියන්ට කන්න දානවා ඒගොල්ලෝ.
ඔව් එහෙමත් කරනවා.
බේරියල් කියලා කියන්නේ ගිජුලිනිය කෑම ඇට ටිකක් කපලා දානවා ගිජුලිනියන්ට වගේ.
ඔව් එහෙමයි කරන්නේ. ඉතින් ඒක නිසා මේ වගේ උඟක් රටවල් වල උඟම් මිනිස්සු මෙහෙම කරන්නේ නැහැ. මේ ලංකාවේ තමයි ওই පාංශු කූල දෙන එකම ඉන්දියාවේ නැහැ කොහෙවත්. ওই අනික් උඟක් රටවලත් නැහැ. බෞද්ධ රටවලත් නැහැ.
අවසරයි ස්වාමීන් වහන්ස, මට කවුරු හරි මොනවා හරි උදව්වක් කරොත් මම ඒ කෙනා හොඳ කෙනෙක් කියලා හිතන එක සියුම් ලෙස මැනීමක්ද?
හොඳ කෙනෙක් කියලා නෙමේ ප්‍රිය කෙනෙක් කියලා හිතන්නේ. හිතන්නේ මොකද? ප්‍රිය මනාප
ඒක මැනීමක් සියුම් ලෙස
මනාප කෙනෙක්. ඒක නා මනාප කෙනෙක්. අර උදව්වක් නොකළ පුද්ගලයා අමනාප කෙනෙක්. දැන් මනාප අමනාප කියන එක දැන් අමනාප කියන්නේ දැන් නිකන් තරහ කියන එකනේ. නමුත් මේ තමන්ගේ හිතේ ඇති වෙන ගතියක් මනාප අමනාප දෙක. අපි මනාපයක් ඇති වෙනවා, අපේ හිතේ අමනාපයක් ඇති වෙනවා, දෙවෙනි විශේෂය. ඉතින් ඒක නිසා මේක අර ප්‍රියා ප්‍රිය මනාප අමනාප මිසක් හොඳ නරක කියන එක නෙමෙයි.
මම මැනීමක් තමයි නේද?
යම් මැනීමක් කරනවා. යම් මැනීමක් කරලා ඇලුනොත් ඒ පැත්තට අන්තවාදී වුණොත් අන්න උපාදානය කරගත්ත වෙනවා. උපාදානය කර ගැනීමයි අවසාන ප්‍රතිඵලය. එහෙම වුණොත් වැරදි. හිතෙන් උපාදානය කරගන්නවා, හිතෙන් නිච්ච කරගන්නවා. ඒ පුද්ගලයා මගේ මිත්‍රයා, මගේ යාළුවා, මගේ මනාප පුද්ගලයා, මට උදව් කරන පුද්ගලයා. ඒක නිසා කියලා ඒ පුද්ගලයා උපාදානය කරගන්න. ඒක වැරදි.
ස්වාමීන් වහන්සේ, සූත්‍ර දේශනා දේශනා කිරීමේදී අංගුත්තර නිකාය, මජ්ක්‍ධිම නිකාය, ඒ මොකක් මොනවද ඒ නිකාය කියලා
හැටියට දක්වන්නේ? දැන් ආකාරය යම් යම් ආකාරයකට නිකාය. දැන් කාය කියන්නේ මොකද්ද කියලා දැන් දැනගත්තානේ. වේගය වේදනාව අලුතෙන් ඉපදවන දේ කාය. වේගය වේදනාව අයින් කරන නිදහස් කරන දේ මොකද්ද? නිකාය. හැබැයි අද දැන් ඊට පස්සේ ඔය දැන් කියනවනේ සියම් නිකාය, රාමඤ්ඤ නිකාය, ඒව නම් ඔය කියන නිකාය නෙමේ. ඒවා මේ කාය කියන එකයි නිකායක් නෑ. නමුත් දැන් ඔය අංගුත්තර නිකාය, සංයුක්ත නිකාය, මජ්ක්‍ධිම නිකාය කියන ඒවා තියෙන්නේ මේ අර කාය කියන වේදනා, අර ලෝක කියන මේ වේගය වේදනාව නිදහස් කරන ධර්මතාවයන් අංගුත්තර නිකායේ තියෙන අංග එකකින්, දෙකකින්, තුනකින්, හතරකින්, පහකින්, දහයකින් විග්‍රහ කරලා තියෙනවා. මොකද්ද මේ කාය, මේ වේගය, මේ වේදනාව මේ ලෝක කියන தත්වයෙන් නිදහස් වෙන්නට පිළිවෙත මඟ පිරිසිදුව. ඒකයි නිකාය වුණේ.
අවසරයි ස්වාමීන් වහන්ස, මේ බුද්ධ දේශනාවේ තියෙනවා මේ මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය මේ අපේ ජීවිතවලට කොච්චර දුරට බලපානවද කියලා.
ඒ වල්ටින් අර තුන් සූත්‍රය හැටියට දැන් හදාගෙන තියෙනවා. නමුත් ඔයිට වැඩිය හුඟක්ම ගැඹුරු සූත්‍ර තියෙනවද නැද්ද? මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ මිසක් ඒකායන මාර්ගයේ කිව්වද ඔය ඔය කියන සූත්‍රවල? ඈ? ඔය කියන එක සූත්‍රයකවත් ඒකායන මාර්ගයේ නිවනට ඒකාය සත්තානං විසුද්ධියා ඒකායන මග්ගෝ කිව්වද? දැන් එයි සතරාතිපට්ඨානේ එතකොට වැදගත් සූත්‍රයක් කොට නැග. දැන් සමහර හාමුදුරුවෝ කියනවලු සතරාතිපට්ඨානේ ගෙවල් වල සජ්ජායනා කරන්නත් හොඳ නැහැ. එහෙමත් කියපුවයි කියන අය ඉන්නවා. නමුත් අර තුන් සූත්‍රය ඒක හොඳයි. ඒවා මේ කුද්දක නිකායේ තියෙන අපි රතන් සූත්‍රයේ කුද්දක නිකායේ නෙමේ අරණිමෙත්ත සූත්‍රයේ තියෙන කුද්දක නිකායේ. මේක හොඳට තේරුම් ගන්න ඕන මේ සූත්‍ර දෙකක් එකතු කළා කරණීය සූත්‍රයයි අකරණීය සූත්‍රයයි දෙක එකතු කළා පස්සේ කාලේ කඩාගත් සූත්‍රයක් තමයි කරණීය මත්ත කුසලේන සූත්‍රය. මේක දැන් අද වෙනකොට මේ මත්ත මෙත්ත කරලා කරණීය මත්ත මත්ත කියන්නේ මස්තක ප්‍රාප්ත කරගන්න ඕන. මොකද්ද? කුසලේන කුණුසලා හැර අස් කරලා නිවන මස්තක ප්‍රාප්ත කරගන්නට අවශ්‍ය මුළු පිළිවෙතම කරණීය ධර්ම 14යි අකරණීය ධර්ම 11යි අර ආනපානමදී ආය වෙන මොකක්වත් නැහැ. ඒ අනුව ඊට පස්සේ අර චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා තීන සංයෝජන ප්‍රහාණ වෙලා අවසාන වශයෙන් නහි ජාතු ගබ්බ සෙයං පුනරේතිටි කියන්නේ අරහත් තත්වයටම පත්වීම. ඒ නිසා මේක තියෙන්නේ මේ නිවන් මගට උපකාර වන මුල ඉඳන් අගට දේවල් මිසක් නිවන මස්තක ප්‍රාප්ත කරගන්න කරණීය මත්ත කුසලේන කුණුසලා හැර අස් කරන්න උපකාරක කරණීය ආකරණීය ධර්ම සමූහයක් විග්‍රහ කළට. අද ඔක්කොම පරිවර්තකයෝ වැරදි වෙන වෙන අර්ථ දන්නලා පරිවර්තනය කරලා ළමයින්ට ඉස්කෝලවල හම් පාසල්වල පිරිවෙන් වල පොඩි හාමුදුරන්ට උගන්නලා නොමග යවල ඕවා කියව කියව සජ්ජායනා කර කර ව්‍යාපාරයක් කරගෙන යනවා.
ස්වාමීන් වහන්සේ ලපිතං අලපිතං වචන දෙකේ
මොකද්ද?
ලපිතං අලපිතං වචන දෙකේ තේරුම
සබහදා දෙන්න. ඔව් බුද්ධ වාශිතේ ලපිතේ අලපිතේ කරනවා. ලපිතේ කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා භාවිතයට ගන්න සුදුසු දේ දේශනා කරපු දේ බුද්ධ වාශිතේ. මේ බුද්ධ වාශිතේ භාවිතා කරන්න සුදුසු ආකාරයට දේශනා කරපු දේ තමයි බුද්ධ වාශිතේ ලපිතේ කිව්වේ. මේක භාෂිතය අභාෂිතය අලපිතය කරනවා කියන්නේ ඒක විකෘති කරලා වෙනස් කරලා අර ක්‍රියාපද නාමපද කිරීමත් ලපිතය අලපිතය කිරීම. තේරුණාද? කණපිට ගහගෙන වැඩ කිරීමත් වැඳුම් පිදුම් වැඳුම් පැදුම් කිරීමත් ලපිතය අලපිතය කිරීමත්. ඒ වගේම මේ බුදුහාමුදුරුවෝ කියපු අර්ථය වෙනස් කරගෙන කටයුතු කරනවා නම් ධර්මයේ නොතේරු නොගෙන කරනවා නම් ඒකත් ලපිතය අලපිතය කිරීම. භාෂිතය අභාෂිතය කිරීම. එනිසා යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාෂිතබ්බෝ තමයි බුදුහාමුදුරන්ගේ ධර්ම. ඒක යෝ ධම්මෝ කරන්නේ නැත්නම් යෝ විනයෝ නැත්නම් සෝ භාෂිතබ්බන් නැත්නම් අර භාෂිතේ ලපිතය අලපිතය අභාෂිතය කරනවා. එනිසා බුදුහාමුදුරුවෝ කිව්වේ මේවා එදිනෙදා දෛනිකව මේක අහලා දැනගෙන භාවිතයට ගන්න ධර්මයට බහා ගලපා බලන්න සූත්‍රයට බහා ගලපා බලන්න ණය විනයට ගලපා බලා කටයුතු කරන්න මේ ධර්මයේ කිව්වේ. ඒකයි බුද්ධ භාෂිතේ ලපිතේ. එහෙම නොකරන හැම වෙලාවටම ධර්මය අධර්ම වෙනවා ලපිතේ අලපිතේ වෙනවා විනය අවිනය වෙනවා ආචින්න දේශනා අනාචින්න වෙනවා.
අවසරයි ස්වාමීන් වහන්ස. මේ අනාගාමී භවිකයන් බුද්ධ පූජාව අබ්බ කරලා ජීවිතය වඩා වර්ධනය කරගන්නවා කියන එකක්
මොකක් මොකක්
මේ ජීවිතය මේ
කොහේ ජීවිතය
නෑ ආත්ම භාවයේ
කොහේ ආත්ම භාවය දැන් ඔය කිව්වේ අර අපි දෙන අපි බුද්ධ පූජාවක් තිබ්බහම අර අනාගාමී ගන්ධබ්බ කියන ඒ අය අබ්බ කරනවා කියපු එකනේ. ඒගලන්ට ජීවිතයකුත් නෑ ආත්මෙකුත් නෑ. මොකද්ද තියෙන්නේ? කර්ම බීජයක් අන්තර්භවික තත්ත්වයක් පමණයි. එක බීජයක් තියෙනවා තව අත්තරින්. ඒ බීජය අර පවතින තාක්කල් පවතින මේ ඒ බීජවලටත් මේ ආග්‍රහණයක් අවශ්‍යයි. අපි හිතමුකෝ මෑටයක් අපි හැදුවා කියලා. ඔය මෑටේ අර පැල කරනකම් එහෙම නැත්නම් මෑටේ අර පාත්වගෙන යන්න මේ හිරේලිය ආපෝ තේජෝ වායෝ පටිවි අවශ්‍ය වෙනවා වගේ අර ඒක බීජ සූත්‍රයේ මේක තියෙනවා. එතන ආත්මයකුත් නැහැ, ජීවිතයකුත් නැහැ, පැවැත්මකුත් නැහැ. ඒ මොකවත් නැහැ. තියෙන්නේ කර්ම බීජයක් පමණයි. ඒ කර්ම බීජයට යම් ආකාරයක සසංකාරික අන්තර්භවික අනාගාමී ගන්ධබ්බ කියන தත්වයේ ඒ ඇයිට අර ගන්ධය අබ්බ කරන්න අවස්ථාවක් තියෙනවා. එච්චරයි.
එහෙම ගන්ධය අබ්බ කරන්න ඒ බුද්ධ පූජාව අසල පහන් දැල් වල හඳුන් කූරු දැල් වල තියෙනවා නම් පුළුවන්ද?
ඒක ඉතින් බුදුහාමුදුරුවෝ ඒ බුද්ධ පූජාව ඇතුලේ එක කරොත් නම් ඒක හරි නෑ. බුද්ධ පූජාව තිබ්බ වාජනේම හඳුන් කූරු ගැහුවොත් පහන් පත්තු කළොත් නම් ඒ අයට එන්න ගන්න ආග්‍රහණය කරන්න බැරි වෙනවා. එතකොට එන්නේ අර ගන්ධ සුගඳ වෙන්න පුළුවන් හඳුන් කූරේ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. බුදුහාමුදුරන්ට පූජා කරනදී ඒක ඒ වාජනේ පහන් පත්තු කිරීම හෝ හඳුන් කූරු පත්තු කිරීම ඔක ගැලපෙන්නේ නැහැ. වෙනම තැනක වෙනම කරන්න ඕන.
අවසර ස්වාමීන් වහන්සේ, විහාරස්නේ තියෙන සියලුම විහාරගම් මේ ජම්බුද්දීපයෙන් පිහිටියේවද?
නැතුව ඉතින් අපේ පිරිත් පොතේ කොහින්ද වෙන්නේ?
සායනාසේ එතකොට ඒක තියෙනවානේ මේ ජේතනාරාමයේ, කපිල විහාරයේ, ඉසිපතනාරාමයේ, කුසිනාරාමයේ,
පූර්වාරාමයේ. ඒක තියෙනවා බුදුහාමුදුරුවෝ ජීවමානව හිටිය කාලේ තියෙන අටමස්ථානේ. අටමස්ථානෙම ඔය කියන කුසිනාරාමයේ, කපිලාරාමයේ, උත්තරාරාමයේ, ජේතවනාරාමයේ, වේළුවනාරාමයේ මේ අටම එක පේළියක තියෙනවා.
සායනා එතකොට මේ මුන්නේසර මක්කම කියලා තියෙනවා.
ඒවත් තියෙනවා. මොකද මේ කාලයක් ආවා පඬුවස්නුවර කාලයක්. පඬුවස්නුවර රාජධානියක් තිබ්බා. ඒ රාජධානියත් අටමස්ථානයක් හැදුවා. ඒ අට තමයි ওই මුන්නේසරම් දේවාලයක් උනේ පස්සේ. පන්සලක් තිබුණේ.
රජවරු මෙච්චර පිසිදුව තියදිත් මේ
කට්ටිය ගන්න මෙච්චර ඒක තමයි කියන්නේ ඔය විහාරාසනේ තියෙන්නේ මේ හෙළබිමේ බුදුහාමුදුරුව බුදු වුණ කාලේ ඉඳන් අද වෙනකම් ඒ තිබුණු එක එක රාජධානි වල තිබුණු අටමහ ස්ථාන අටටමයි තියෙන්නේ. අටමහ ස්ථාන හැම රජ කෙනෙක්ම මේ අවුරුද්දක් දෙකක් රජ කළත් ස්ථාන අටක් හැදුවා. අනුරාධපුරේට අලුතෙන් රාජධානිය ගෙනිච්ච ගමන්ම අර තිබුණු සම්මත අටම ස්ථානේ වෙනස් කළා. මිනිසුන්ට යන්න බෑ, රජුරන්ට යන්න බෑනේ. දැන් ඔය කුසිනාරාමයට යන්න බෑ, වේළුවනාරාමයට යන්න බෑ. ඒක නිසා අනුරාධපුරය හැදුවා අටම ස්ථානය. ඒගමන මිනිස්සු දැන් නමුත් මිනිස්සු තාම අරහෙත් වඳිනවා, මෙහෙත් වඳිනවා. ඒගමන මොකද කළේ? අටම ස්ථාන 11ම ස්ථාන කළා. දෙකක් කළා. දෙකම වැඳගත්තා. පොළොන්නරුවට ආවම අනුරාධපුරයේ ඊට පස්සේ ගියේ නෑ, අර අටම ස්ථාන වැහිලා ගියා. දැන් නිසංගමල්ල රජුරුව පොළොන්නරුවෙත් හැටියා හැදුවා අටම ස්ථානයක්. ඒ වගේම නිසංගමල්ල රජුරුව මහාවංශ තියෙනවා අර පැරණි බුදුහාමුදුරුවන්ගේ කාලේ අටම ස්ථානත් වඳින්න ගියා කියලා. ඒ වගේ පොළොන්නරුවට ආවම, ගම්පලට ආවම, කුරුණෑගලට ආවම, යාපහුවට ආවම, පඬුගස්මුවරට ආවම, කෝට්ටේට ආවම, රයිගමට ආවම, මේ වගේ හැම තැනකම අටම ස්ථාන හැදුවා. ඒ සියලු අටම ස්ථාන ඊට පස්සේ මහන්මුරට ගියාම ආයිත් අටම ස්ථාන හැදුවා. මේ සියලු අටම ස්ථාන විහාරාසන කියන එකේ පිරිත් පොතේ සඳහන් කරලා තියෙනවා. එක පේළියට අට වැගි. ඉතින් මෙච්චර පැහැදිලිව තියෙද්දිත් ඔය අන්ධයන්සේ ඕවන් බලන්න නැතුව කියවන්න නැතුව ඇයි මේ එහෙනම් මේ ලංකාවේ පිරිත් පොතේ තියෙන වෙන කොහෙවත් පිරිත් පොතක ඔයාලියලත් නැහැ, පිරිත් පොතක් ඇත්තෙත් නැහැ. අන්ධයන්සේ ඔවා කියවනවා, ඔවා පිරිත් හැටියට කියෝ කියව ඔහෙ ඉන්නවා.
අවසරයි ස්වාමීන් වහන්ස, දරුවන් ලැබෙන්න ඉන්න අයට අඟුලිමාල පිරිත කියන එකේ සම්බන්ධකම මොකක්ද?
දැන් ඒක තමා ඒතේන සත්‍යවජ්ජේන සුවත්ති හෝති කියන්නේ. සත්‍ය ක්‍රියාවක් කරන්න පුළුවන් ඕන කෙනෙකුට. දැන් අඟුලිමාල හාමුදුරුවෝ මිනි 900 ගානක් මැරුවට ඊට පස්සේ මගපල ලැබලා අරහත් ත්වයට පත් වුණා. මෙහෙම අරහත් ත්වයට පත් වෙලා ඉන්නකොට පිණුසිකා වඩිද්දි යම්කිසි මවකට දරුවෙක් හදන්න ලැබෙන්න බොහොම විලුදුතාවෙන් අමාරුවෙන් වේගෙන් අද වගේ ස්පිටාල් ගෙනියන්න ඔපරේෂන් කරන්න සීස කරන්න බෑනේ ඒ කාලේ. ඉතින් ඒකින්ද බොහොම අමාරුවෙන් විලුදුතාවෙන් ඉන්නකොට බුදුහාමුදුරන්ට ඇවිල්ලා කිව්වා මෙහෙම පිණුසිකා වඩිනකොට මෙහෙම වේගයක් වේදනාවක් තියෙන අම්ම කෙනෙක් මේ කෑ ගහනවා අඬුව නදෙනවා කියලා. ඒකම බුදුහාමුදුරුවෝ කිව්වා දැන් ඔබ ආර්ය තත්ත්වයට පත් වූ දවසේ ඉඳන් අද වෙනකන් කිසිම ප්‍රාණියෙකුගේ ජීවිතයට හානියක් කළේ නැහැ. ඒ සත්‍යක්‍රියා බලයෙන් ඒ භගිනියට ඒ නැගණියට මේ දරුවා ලැබෙන්නට ඒ සත්‍යක්‍රියා බලයෙන් කිසි විලුරුදාවක් නැතුව ඒ දරුවා ලබන්නට මේ සත්‍යක්‍රියාව ඒ පවරන්න කියලා ඒ අඟුලිමාල පිරිස කියලා. ඒ සත්‍යක්‍රියාව පැතිරීම නිසා ඒ චිත්ත කිරණ නිසා සුදු කිරණ නිසා ඒ නැගණියට ඒ දරුවා ලැබුණා කිසි විලුරුදාවක් නැතුව. ඉතින් ඒක නිසා මේක අද අඟුලිමාල පිරිස නිකන් ওই වචන ටික කිව්වට හරියන්නේ නැහැ. තමන් තුළ සත්‍යක්‍රියාවක් කරන්න යම් කිසි අර අලමරිය ඥාන දර්ශනයක් මිනිස් ගුණ ධර්මයක් තියෙන්න ඕන. ඒ ගුණ ඒක තමයි රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර අඩුගානේ විනාඩි 5ක් තමන්ට ඉන්න පුළුවන් නම් අර රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර ඒ තේන සත්‍ය වජ්ජේන සුවත්ති හෝති කියන සත්‍යක්‍රියාව කරන්න පුළුවන්. ඒ සත්‍යක්‍රියා බලෙන් ඒ රාගය, ද්වේෂය, මෝහය කියන තුනෙන් තොර වූ සත්‍යක්‍රියා බලෙන් ඒ නගණියටත් ඒ රෝගියාටත් ඒ කාට හරි මේ වේදයක් වේදනාවක් ආපු පුද්ගලයාටත් මේ සත්‍යක්‍රියා බලෙන් යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක්, සහනයක් වේවා කියන එක තමයි මේ සත්‍යක්‍රියා බලය. මේක ඕනෙම කෙනෙකුට කරන්න පුළුවන්. හැබැයි තමන් ගාව තියෙන ගුණයක් ඒ ගුණේ මතු කරගන්න ඕනේ. නැත්නම් සත්‍යක්‍රියාවක් වෙන්නේ නැහැ. අනිකම් මේ නමට සත්‍යක්‍රියාවක් කිරීම කිසිසේත් සත්‍යක්‍රියාවක් නෙමෙයි. ඒ නිසා අඩු මාසෙන් විනාඩි 5ක් රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර වූ යහපත් සිතක්, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා සහිත වූ පිරිසිදු චේතනාවක් යහපත් සිතක් තියෙනවනම් ඒ සිතුවිල්ලෙන් එක මොහොතකින් සත්‍යක්‍රියාවක් කරලා ඕනෑම රෝගියෙකුට, ඕනෑම අපහසුවකට, අමාරුවකට මේ පත් වූ පුද්ගලයෙකුට ක්ෂණිකව යහපතක් කරන්න, සිතක් කරන්න, සහනයක්, ශාන්තියක් කරන්න පුළුවන්කම තියෙන. හැබැයි තාවකාලික. ඒ පුද්ගලයා වන අරකුණු කෙලස් කිලුට අයින් කරගන්න. නමුත් ඒ වෙලාවේ යම් තාවකාලික සහනයක් ලැබෙනවා.
අවතරයි ස්වාමීන් වහන්ස, බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පැමිණෙනතුරු ඒ දිනට ගිනි අවුලවන්න බැරි වුණා කියන කතාව ඒ දහමට අනුව හරිද? ඒක
එහෙමයි කියනවා. යම් කිසි කතාවක් ඒක මොකක් හරි හේතුවක් තියෙන්න ඇති. සමහර විට අදිෂ්ඨානය කරගෙන තියෙන්න ඇති මහා කාශ්‍යප හාමුදුරු. තමන් එනකම් මේකට ඒක සත්‍යක්‍රියාව. ඒක වෙන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්සේ. මේ එතකොට මේ අරහතුන් වහන්සේ කෙනෙකුට සතර මහා ධාතු භූත ධාතු පාලනය කර ගැනීම හැකියාවක් තියෙනවද?
නෑ බෑ.
එතකොට මේ ගිනි ගත්තේ නැත්නම් එහෙනම්
අදිස්ත්‍ය රාගයෙන් ද්වේෂයෙන් මෝහෙන් කටයුතු කරන්නේ නැතිකොට සතර මහා භූත ධාතු උපාදානීය කරගන්න එච්චරයි. ස්වභාවයෙන් ස්වභාවික විදිහට ක්‍රියාත්මක වෙන්න අන්න
එර්ධි ප්‍රත්‍යහාර පාණ්ඩ ඒක කොයි ආකාරයෙන්ද? එර්ධි ප්‍රත්‍යහාර පාණ්ඩ කොයි ආකාරයෙන්ද?
එර්ධි පරිහාන ප්‍රත්‍යහාර පානෝ කියන එක අරහතුන් වහන්සේගේ වැඩක් නෙමෙයි අභිඥාලාභීකුගේ වැඩ. බුදුහාමුදුරුව තහනම් කළා ඉර්ධි ප්‍රත්‍යහාර පහ සහ ආදේශනා ප්‍රත්‍යහාර. බුදුහාමුදුරුව එක ප්‍රත්‍යහාරයක් විතරයි අනුදැන වඩාලේ. මොකද්ද? අනුශාසනා ප්‍රත්‍යහාර. වෙන මොකක්වත් නැහැ. අනික අර අන්‍ය තීර්ථකයන්ගේ ඍෂිවරුන්ගේ ඒ කාලේ හිටිය අනාර්ය ධ්‍යානලාභීන්ගේ වැඩ. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව අර මුල් කාලේ බොහෝ මං කියවනේ අර බොහෝ ධ්‍යානලාභීන් අභිඥාලාභීන් මගපල ලැබුවා. අරහතුන් වහන්සේ ලැබුණා. එයා මුල් කාලේ නොඑක ආකාරයේ ඉදිරි ප්‍රත්‍යහාර පාන්න පුළුවන්කම තිබුණ නිසා ඒව කළා. නමුත් බුදුහාමුදුරුව පස්සේ කාලෙක එයාටත් නීතියක් පැනෙව්වා කිසිම කෙනෙකුට මගේ ශ්‍රාවකයෙකුට මේ ඉර්ධි ප්‍රාතිහාර්ය පෑම සහ ආදේශනා ප්‍රාතිහාර්ය පෑම දෙකම තහනම් කළා අනුශාසනා ප්‍රාතිහාර්ය පමණක් අනුදැනවදාල. ඒක බුද්ධ නීතියක් හැටියට පවත්වගෙනම දිගටම.
ගරු ස්වාමීන් වහන්සේ, නමුත් බුදුරජාණන් වහන්සේ යමාමහා පෙළහැර පෑවනේ ස්වාමීන් වහන්සේ.
ඒකේ තේරුම මොකද්ද? අද ඒකත් විකෘති කරලා තියෙන්නේ. මේ එක රෝම කූපෙකින්
ගින්දරයි ජලයයි.
ගින්දරයි. ඕක තමයි සාහිත්‍යකාරයෙක් කතාව. මේක මොකද්ද? යමක මහා පාටිහාරියේ ඥාන. මේක ඥානියක්. පෙළහැරක් නෙමෙයි. ප්‍රාතිහාරයක් නෙමෙයි. මේක මැජික් එකක් නෙමෙයි. මොකද්ද? දැන් ගින්දර වගේ ගිනි ගන්න ද්වේෂයෙන් වැඩ කරපු අර යක්ෂ ගෝත්‍රිකයෝ ඊට පස්සේ අර කෝලිත සාක්‍ය යුද්ධෙදි එකපැත්තක් නෙමෙයි දෙපැත්තම ගින්දර වගේ. ඒ ගින්දර වගේ තියෙන ඒ අන්තවාදී පුද්ගලයන්ට මේ සිසිල වගේ මෙය දේශනා කළා. මේ සිසිල මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා පැතිරවීම තමයි යමක මහා එකට එකක් සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ක්‍රියාකාරකමක් එකට ක්‍රියාත්මක කිරීම තමයි කළේ. ඒකයි යමක මහා පාටිහාරියේ ඥාන.
ස්වාමිනා සනමුත් ඒගොල්ලෝ අනිත් අය ඒක විස්තර කරන්නේ අර
ඒක ඉතින් සාහිත්‍යකාරයන්ගේ වැඩ.
තේජෝ ධාතුවටයි
මේ ඒක 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 ඉතින් ඒක දැන් තේජෝ ධාතුව එන්නේ මොකද්ද? ද්වේෂයේ වෛරය ක්‍රෝධය නිසා. ඒ වගේම ආපෝ ධාතුව එන්නේ කොහොමද? මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා නිසා ගතිය. ඒක තමයි ඒක ගතිය තේරුම් ගන්න බැරි වුණ මම තමයි සාහිත්‍යකාරයා. සාහිත්‍යකාරයා ගිනි තල් කඳක් වගේ ගිනි කඳක් සහ තල් කඳක් වගේ දිය කඳක් එක රෝමක උපේක්ෂා බුදුහාමුදුරන්ට දැන් හිතන්නකො ඈ ඔක වෙන්න පුළුවන් වැඩක්ද? ඔක ඕ වගේ ඒවා දැන් තාම ඔය පොඩි කාලේ ළමයින්ට දැන් ඕවා කියා දෙනවා. තාම මේ උපාසකම් මට මේක මතකයි. තාම හිතනවා මේක හරි කියලා. ඕක තමයි අර මේක ප්‍රශ්න කළේ හරි කියලා හිතුවා නම් වැරදි කියලා හිතන්න එපා. මේක දැන් මේක එහෙම පුද්ගලයෙක් බුදුහාමුදුරුවන්ගේ ශරීරයත් මේ අපේ වගේම අඩි 6ක් උස ශරීරයක්. ඊට වැඩිය නෑ. ඉතින් ඒ ශරීරයේ කොහොම තල් කඳක් වගේ ගිනි කඳකුයි තල් කඳක් වගේ දිය කඳකුයි හැමරෝම රූපයකින් වෙන්නේ. එහෙම එකක් තියෙනවද? ඒක තමයි සාහිත්‍යකාරයාගේ වැඩේ. සාහිත්‍යකාරයාගේ ක්‍රමය. ඒ නිසා සාහිත්‍යකාරයා මේවා බොහොම අන්තිම විදිහට මේක මේ වෙනස් කළා. ඒ මිනිහට මේක උසස් කළා පෙන්නනවා. ඒක වැරදි. ඒව නෙමෙයි ඇත්ත. ඔය සියලුම බුද්ධ ඥාන යම් යම් ආකාරයක දැන් මේක සර්වඥතා ඥානය කියලා එකක් දැන් අද බුද්ධ ආගමේ තියෙනවා. මේක මොකද්ද? ත්‍රිපිටකයේ තියෙන්නේ මොකද්ද? සබ්බඤ්ඤුත ඥානය. සබ්බඤ්ඤුත ඥානය කියන්නේ සියල්ල දේ සර්වඥානේ නෙමෙයි. ඒක වැරදි. දැන් බුදුහාමුදුරුවෝ යමක් ගැන මෙනෙහි කළා නම් බැලුවා නම් ඒ පිළිබඳව සියල්ල ඒකේ ඒ බැලූ දේ පිළිබඳව මේ මොහොතේ අදාළ සියල්ල විතරක් දැනීම සබ්බඤ්ඤුත. මේක පරිවර්තකයෝ සංස්කෘතර පරිවර්තනය කරනකොට සර්වඥත ඥානය කළා, සිංහලට පරිවර්තනය කරනකොට සියල්ල දැනගෙන ගත්තා කියලා වැරදියට කිව්වා. ඒක වැරදි.
බුදුරජාණන් වහන්සේටත් සර්වඥන් වහන්සේ කියලා ආමන්ත්‍රණය කරනවා නේද?
ඒකත් සංස්කෘත වචනයක් පස්සේ හදාගත්තා. එහෙමත් දෙකක් නැහැ. ඔය සර්වඥන් වහන්සේ කියන්නේ සංස්කෘත වචනයක් පස්සේ හදාගත්තා. ඔය සබ්බඤ්ඤුත ඥානය සර්වඥානය කියලා කිව්වා. ඒක නිසා සර්වඥන් වහන්සේ කියලා පස්සේ කාලෙක හදාගත්තා. බුදුහාමුදුරන්ට ඔහොම නොයෙකුත් දාය නොයෙකුත් සංස්කෘත භාෂාවෙන් නොයෙකුත් නම් පස්සේ කාලේ හදාගත්තා. එව පස්සේ කාලික බුදුහාමුදුරුව ජීවමානව හිටිය කාලේ බුදුහාමුදුරන්ට කිව්වේ ගෝතම සමන කියලා. ඊට පස්සේ යම් යම් මිනිසු සිරි කියලා කතා කළා, හඳුන්වනවා, දේශනා කළා. ඊට පස්සේ වත බග කළා නිසා විභජ්‍යවාදී කැටියට භගවත කියන නමින් සඳහන් කළා, ආමන්ත්‍රණය කළා. බන්ති කියලා එහෙම නැත්නම් මේ වගේ කතා කරපු අවස්ථාවක් තියෙනවා.
අවසරයි ස්වාමින් වහන්ස, මේ කොසල් රජුරුවන්ගේ සිහින දාසය මේ
කවුරු?
කොසල් රජුරුව දැකපු සිහින දාසය අද දවසට ඒක සත්‍ය දෙයක්ද අසත්‍ය?
ඔව්, ඉතින් ඒවා අද ඔක්කොම ඔය සත්‍ය වෙලා තියෙන්නේ. අද සියලු කොසල් රජුරුව දැක්ක සිහින වලට අදාළව ඕන දෙයක් අද තේරුම් ගන්න පුළුවන්කම් තියෙනවා. හොඳයි, එහෙනම් මම හිතන්නේ දැන් පහට විනාඩි 8ක් විතර තියෙන්නේ තව. එහෙමනම් අපි දැන් නවත්තනවා අවසාන වශයෙන්. එතකොට 6යි 5ට විතර අපි අවසාන සමාලෝචනයට මේ සියලු පින්වතුන්ට සහභාගී වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම සියලු දෙනාටම සහභාගී වෙන්නත් යම් දැන් ඔය නොයෙකුත් කතා කළ හැකි යමක් ප්‍රකාශ කළ හැකි අදහස් ප්‍රකාශ කරන්න කැමති පිරිසකට ඉදිරිපත් වෙලා මේ අවස්ථාව ලබාගෙන ඒ 6:05ට අපි ආරම්භ කරනවා, 8:55ට වෙනකොට අවසන් කරනවා. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම සහභාගී වෙ හැකි, සම කෙනෙකුටම ශ්‍රවණය කළ හැකි පිරිසකට විතරක් 20කට විතර විනාඩි 5ක් 6ක් 7ක් 8ක් උපරිමයෙන් කතා කරන්නට අදහස් ප්‍රකාශ කරන්නට යම් යෝජනාවක් චෝදනාවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්නට මේ වැඩසටහන ඉදිරියට පවත්වා ගන්න යන්නට උපකාර වෙන විදිහට ඉදිරියේ අයටත් යම් මේක අහන්න ලැබෙන සලස්වනවා ඉන්ටර්නෙට් එකට දාන්න නිසා තමන්ගේ ඒ වෙලාවට ඇවිල්ලා මේ අවසාන සමාලෝචන අවස්ථාවේ මම වචනයක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අවසාන පින් අනුමෝදන් කරනවා. නමුත් මේ පින්වතුන්ට පුළුවන්කම් තියෙනවා තමන්ගේ අදහස් සිල්මානියන්ටත් උපාසක උපාසිකා දෙපිරිසටත් අද ස්වාමීන් වහන්සේලා ඒ අය මේ අද නෑ මේ ඩිසෙලා නම් හැම වැඩසටහන වගේම ස්වාමීන් වහන්සේලාත් එක නමක් දෙනවක් තුන්නමක් අදහස් ප්‍රකාශ කළා. නමුත් අනික් පිරිසට තමන්ට අවස්ථාවක් තියෙනවා විනාඩි 6ක් 7ක් යමක් ප්‍රකාශ කරන්න පුළුවන්කම තියෙනවා. ඒ අවස්ථාව ලබා ගන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. හොඳයි, එහෙනම් කවුරුත් සාදුකාරයක් දෙන්න. එමනම් පින් අනුමෝදන් කරන්නට මේ ගාථාවන් කියන්නේ. එත්තාවතාචම්මේ සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම්මේ සම්බදම් පුඤ්ඤ සම්පදම් sabbe bhuta tu sabba sampatti siddhya ittavataca sambadam punya sampadam sabbe satta anumodantu sabba sampatti siddhya idamme nyatinam sukita huntu nyatayo idamme nyatinam otu sukita huntu nyatayo idam vo nyatinam otu sukita huntu nyatayo imina punyakam mame bala samagamo satan samagamo tu yava nibbana pattiya.